එහෙමනම් අද දිනත් අප මේ සූදානම් වන්නේ අපගේ ධර්ම සාකච්ඡාවේ දෙවැනි කොටස ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා අප ඉතාම ගෞරවයෙන් මේ ධම් සභා මණ්ඩපයට ආරාධනා කර සිටිනවා. දෙපානමද ආරාධනා කර සිටිනවා ගෞරවනීය තනමල්විල ඥානවිමල ස්වාමීන් වහන්සේත්, කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාටත්. ඉතින් අපි මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්න කියලා. රවි මහත්මයා, එහෙමනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. නැවත වාරයක් අපේ සම්බන්ධ වෙනයි ස්වාමීන් වහන්සේලා හැම දෙනා වෙනුවෙන් දෙපා නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි අපේ තනමල්ලිල ඥාන විමල ස්වාමීන් වහන්සේ වගේ කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේට අපි ගෞරවයෙන් පිළිගම්මු, ආරාධනා කර සිටමු. අද අපි පිරිසට ඒ අහන ප්‍රශ්නවලට දහම් කරු නිරවුල් කරලා දෙන්න කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් මහාචාර්යතුමාගෙන්. මම අර ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ උත්තරේ කෙටියෙන් ලැබුණා. ඒක මට ටිකක් විස්තර කරගන්න පුළුවන් නම් අගය කරනවා. මේ මං ඇහුවේ මේ අර පංච උපාදානස්කන්ධයේට මූලය තෘෂ්ණාව කියලා මේ පුන්නමා සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අර අපිට තේරෙන්නේ දැන් අපි මොකක් හරි දැක්කහම නේ ඒකද තෘෂ්ණාවක් ඇති වෙන්නේ. දැන් මේකේ කියන්නේ තෘෂ්ණාව හඳයි ඒවා දකින්නේ වගේ. අන්න ඒක ඒ සම්බන්ධයෙන් විස්තර කරන්න පුළුවන් නම් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මං හිතන්නේ එතන චන්දරාගය කියන වචනේ කියලා යදෙනේ ඡන්ද මූලිකා කියලා වගේ තමයි මට මතකෙ දෙන්නේ. අපේ සාහිණාංශේ නිවැරදි කරයි මම හිතන්නේ. අවසරයි සාහිණාංශ.
තිරුවන් සරණයි. සාදරය කියලා කියන්නේ ඉතාම ගැඹුරු තැන. ඒ සාදරය විශ්වත ඉක්මවල නැති අපි සාදරය තුළට කිඳා දැහැලා සාදරපතුලේ තියෙන වටිනා මුතුමනි ඉහලට අරගෙන ඒවයි වටිනාකම් අපිට බෙදලා දෙන්නේ අපේ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ. තම කියන්න අවසරයි අතිපූජනීය අලව්‍ය අනුමුදස ස්වාමීන් වහන්සේ. මේ නිසා වර්තමානයේ අසහාය තත්ත්වය, අසහායක කියලා කියන්නේ සමාන කරන්න බෑ, සදෘශන සදිසින. මේ අසහාය තත්ත්වයේ වටිනාකම කොතරම්ද කියලා වචනයකින් ඇත්තටම අපිට අගය කරන්න පුළුවන් කමක් නැහැ. මේ නිසා ඒ උතුමයන් වහන්සේට ගෞරවය මූලික වශයෙන් පූජ කරන්නට අවශ්‍යයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන අපේ අමුතු දැසි ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝග සුවය ප්‍රාර්ථනා කරමි. අද දවසේදී මේ ලාල් මහත්මයා ඉදිරිපත් කරපු කාරණයක් එක්ක මේ කාරණා ටිකක් සිහිපත් කරන්න උත්සාහ දරන්නම්. එනිහි සම්පූර්ණ සවිස්තරය සහ අෂ්ට විග්‍රහය ස්වාමීන් වහන්සේ ඊළඟ සතියකදී තවදුරටත් විස්තර කරයි. තවදුරටත් කියන අදහස් කරේ පූර්ණ අර්ථය මගේ ප්‍රමාණයේ හැටියට මම උත්සාහ දරන්නම් රතනසාර ස්වාමීන් වහන්සේගේ සහයෝගය එක්ක. එතනදී අර එක ස්වාමීන් වහන්සේ නමක් මේ භාග්‍යතුන් වහන්සේ අඤ්ඤතරෝ භික්ඛු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා සූර්යකාන්ත කරලා භාග්‍යතුන් වහන්සේට අංජලිකරණය කරමින් ප්‍රණාමණය කරමින් අහන ප්‍රශ්නයක් ප්‍රණාම කරමින් කරන ප්‍රශ්නයක් මෙතනදී තියෙන්නේ. මෙතනදී ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි මේ ඔය ලාල් මහත්මයා ආපු ප්‍රශ්නයත් එක්ක සමයි උත්සාහ දරන්නේ උත්තරයක් දෙන්න. එතනදී සයිනස් යහනෝ මේ පන්න බන්තේ පංචපාදානස්කන්ධකින් මූලකාටි කියලා. ස්වාමීනි මේ පංචපාදානස්කන්ධයෝ කින් මූලකාටි? කුමක් මුල් කරගෙනද කියලා තමයි අහන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට ස්වාමීන් වහන්සේට දෙන උත්තරේ තමයි ඉමේකෝ භික්ඛු පංචපාදානස්කන්ධ ඡන්ද මූලකාටි කියලා. එතකොට මේ භික්ෂුව පංචපාදානස්කන්ධයෝ ඡන්ද මූලකාටි, ඡන්දය මුල් වෙලා කියලා තමයි එතෙන්දී පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඊළඟට අහන ප්‍රශ්නේ තමයි සංජීවනකෝ බන්තේ උපාදානන්තේ පංචපාදානස්කන්ධ උදාහු අඤ්ඤත් පංචපාදානස්කන්ධ උපාදානන්ති කියලා අහනවා. එතකොට මේ ඊළඟ ප්‍රශ්නේ මම මුලින් කාරණේ තේරුම්පත් කරන්නම්. ඇත්තරම අපි ඒ ස්වාමීන් වහන්සේ අහන්නේ පංචපාදානස්කන්ධේ කිම් මූලකාටි කියලානේ, කුමක් මුල් කරගෙනද කියලානේ අහන්නේ. එතකොට පැහැදිලි කරනවා මහා භික්ෂුව පංචපාදානස්කන්ධයේ ඡන්දය මූලික, ඡන්දය කියන්නේ කැමැත්ත මුල් කරගෙන කියලා. එතකොට දැන් අපි විග්‍රහ කරගන්න ඕන පංචපාදානස්කන්ධය කියලා මම ඉන්නවා, මට පංචපාදානස්කන්ධය කියලා එකක් තියෙනවා, ඒ පංචපාදානස්කන්ධයට කැමැත්තක් ඇති වෙනවා කියන තැනින් මෙතන අපි උත්තරයක් දෙන්න ගියොතින් හරි ප්‍රශ්නයක් වෙනවා. ඇත්තටම අපි මේ පිටින් ඉඳගෙන කරන විග්‍රහයන් ටිකක් මෙතන තියෙන්නේ. අපිට හිතෙන්නේ අපිට හැඟෙන්නේ පංචපාදානස්කන්ධය කියලා එකක් මේ විදිහට තියෙනවා කියලා හදාගන්න. අන්න ඒකට කැමැත්තක්, ඡන්දය ගැන කැමැත්තනේ, ඒකට කැමැත්තක් ඇති වෙනවා. මෙන්න මේක මුල් කරගෙනයි කියලා අදහසක් ගන්නවනේ. දැන් ඇත්තටම සාමිනහසෙත් උදේ කාලේදී සිහිපත් කරානේ මේ අදිචිත්තමනුයෝග කියලා, විස්කුණු කියලා. මේ අති ගාම්භීරත්වයක් සාමාන්‍යයෙන් අපිට ඥානයකට ඥානයකින් කරන විග්‍රහයක් එක්ක අදිචිත්තයක් එක්ක කරන විග්‍රහයක මේ සිදුවන වැඩපිළිවෙලක නැත්නම් සංසිද්ධියක විග්‍රහයන් ටිකක් මෙතන ඇත්තරම තියෙන්නේ. ඒ නිසා අපිට යොමු වෙන්න ඕන අපි ඉන්න තැනින් පටන් ගත්තට පස්සේ දැන් පංචපාදස්කන්ධ ඡන්ද මූලිකා කියලාගෙන, ඡන්දය කියන්නේ කැමැත්ත. එතකොට කැමැත්ත කියන කියන්නේ ඉන්න මට මේ තියෙන කැමැත්ත කියන තැනින්ද බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ? නැත්නම් පංචපාදස්කන්ධයත් එක්ක පෙන්නම් තැනදී එතන පෙන්නන කැමැත්ත කියන්නේ එතන අපිට අපේ ගෝචරමානෙන් පැහැදිලි කරන ඒ කැමැත්තද කියන කාරණය අදහසක් හැටියට ගන්න ඕන. සලාල් මහත්මයා ගොඩක් අපි අදහසක් හැටියට ගන්න ඕන ඡන්ද මූලිකාටි. මේ ඡන්දය නැත්නම් කැමැත්ත තමයි මුල් වෙලා තියෙන්නේ කියන තැනින් එතන අදහස් කර අදහසක් හැටියට ගත්තොතින් එතන විමසීමකට යොමු වීමම තමයි අපිට ඉන්න මට්ටමින්, දැනෙන මට්ටමින්, තේරෙන මට්ටමින් අපි යොමු වෙන්න ඕන. මෙතන මේ පැහැදිලි කරන්නේ නූනකුත් එක්ක ඒ සිදුවීම විස්තර කිරීමක් නේ. ඉතින් ඒ නිසා මේ එතන අපට ස්පර්ශ වන තැනක් එක්ක කතා කරන්න ටිකක් අමාරුයි. දැන් අතන ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නයත් එක්කත් ගත්තට පස්සේ පැහැදිලි කරන්නේ පංචපාදාන ඛණ්ඩේසු චන්දරාගෝ සංකස් උපාදානන්ති කියලා පැහැදිලි කරනවනේ. එතකොට පංච උපාදානස්කන්ධේසු, පංච උපාදානස්කන්ධයන් කෙරෙහි පංච ඡන්ද රාග, ඡන්ද කියලා කියන්නේ කැමත, රාග කියන්නේ බැඳීම, සංතත් උපාදානන්තේ උපාදානය කියලා බැඳීමයි කියලා විස්තර කරනවානේ. ඉතින් ඒක හරියට මට හැඟෙන විදියට උපමාවකින් කියොතින් අපි ප්‍රතිසෝදන්න තියෙනවනේ සේදුම් කුඩු ඇත්තටම අපිට අවශ්‍යතාවය වෙන්නේ මේ දැන් මෙතන මේ විස්තර කරන්නේ අර සේදුම් කුඩුවල රසායනික සංයෝගය පිළිබඳව විස්තර කරලීමක් වගේ. ඇත්තටම මූලික වශයෙන් අපිට වෙන්න ඕන අපේ තියෙන අපවිත්‍ර වෙච්ච ඇඳුම් තියෙනවා නම් ඒ ඇඳුම් පිරිසිදු කර ගැනීමක් මේ ඇත්තටම කරගන්නට ඕන. අපිට කියන විදිහට දැන් උපදේශයක් දෙනවානේ වස්තු මිත්‍ර දාලා සේදුම් කුළු දාලා අපවිත්‍ර රෙදි ටික දාලා සෝදන්න. ඒ ටිකනේ. ඒ වගේ දැන් මූලික වශයෙන්ම අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේ පැහැදිලි කරන්නේ අපිට ගෝචර මාර්ගයෙන් දැන් මේ පංච උපාදාන සංඩාදී වචන දැක්තර පස්සේ අපේ පාරිභාෂික වචන මාලාවට හුරු මට්ටම නෙමෙයිනේ මේක විමුක්තිකාමී සමාජයකට ආවේනික වෙච්ච ඒ අයගේ එසවීමත් එක්ක ඒ අයගේ ගෝචරත්වයත් එක්ක ඒ පාරිභාෂික වචන මාලාවක් එක්ක ඒ අයගේ ජීවිත අත්දැකීම් එක්ක සොයාගෙන යන වැඩපිළිවෙලක් එක්ක වෙන කාරණාවන්නේ. ඉතින් ඇත්තටම මේ අපිට අර කියන්නේ භාෂාවත් අලුත් ඒ දෙන සංකල්ප මේ ඒ භාෂාවෙන් කියලා දෙන සංකල්පත් අපිට හුරු පුරුදු අඩුයි. ඒ නිසා බොහොම අනතිමානීව යෝජනාවක් කරන්න කැමති අපිට අපේ ජීවිතයේ සාමාන්‍යස්ති කියලා දෙන්නේ අපිට මේමක් පේනවනම් මේ පේනව කියන්නේ මොකක්ද? අපිට කතා කරනකොට ඇහෙනවනම් ඇහෙනව කියන්නේ මොකක්ද? ඊට පස්සේ දැනෙනවනම් ඒ දැනෙනව කියලා කියන්නේ මොකක්ද? මොනවා හරි දැනගන්නවනම් ඒ මොකක්ද? මොකක් හරි ඉස්මතු වෙලා පිළිමිබු වෙලා ප්‍රකට වෙනවනම් ඒ කියන්නේ මොකක්ද? අපිට දුක් වේදනාවක් හරි සැප වේදනාවක් හරි දැනෙන ගතිය සැඩ ගතියක් වෙන පුළුවන් ඇගිරෙන සීතල උණුසුම් ගතියක් වෙනවන්න පුළුවන්. ඊපස්සේ අපි සාමාන්‍ය ජීවිතේ උසගින්න දැනෙනවා, දාහය දැනෙනවා, සීතල ගතිය දැනෙනවා. ඊට පස්සේ අපි ඇවිදිනවා. ඊට පස්සේ අපි කනව බොනවා, නානවා, අඳිනවා, පළඳිනවා. ඉතින් අර ඒ වගේ තැන්වලදී අපේ ජීවිතයේ යෙදෙන කාරණාවන් එක්ක විමසන්න යෙදෙනවා නම් ගොඩාක් හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ දුක ගැන විස්තර කරගෙන ජාතිපි දුක්ඛ. ඉපදීමත් දුකයි. ජරාපි දුක්ඛ. දිරණේකත් දුකයි. මරණම්පි දුක්ඛ. මරණයත් දුකයි. හකුලවල කියවොත් පංචපාදානස්කන්ධයත් දුකයි. ඉතින් අපිට පංචපාදානස්කන්ධය කියන කාරණය ගෝචර මට්ටමින් අපිට වචන කුරු අඩුයි නා. එහෙම නැත්නම් අපිට ඒ අදහස ඒ කියන අනුභූතිය ඒ කියන සන්දර්භය අපිට සමීපත්වයේ අඩුයි නා. ජාතියත් දුකයි කියලා ඉපදීමත් දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නා. ජරාපි දුක්ඛ. දිවීමත් දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නා. අර මේ අපිට ගොඩක් සිත්තුම කාරණාව අපිට ලොකු සයින්හන්සේ අර උදේ කාලේදී අපේ ජීවිතය අර කුසයික අම්ම කෙනෙක් අර දැනිච්ච කුසගින්න හා සම්බන්ධව ප්‍රශ්න ඇදුවේ ඒ බලන ඒ අහපු ප්‍රශ්නයත් එක්ක ඒක ස්වාමීන් වහන්සේ හරි මේ ප්‍රශංසාත්මකව අගය කිරීමක් කළා. මොකද අර ජීවිතේ දැනෙන තේරෙන තැනින් ඒ සරල මට්ටමින් හිතන්න යොමු වීමත් එක්ක නිසා ලාල් මහත්මයා කියන්නේ දාර්ශනික වශයෙන් තියෙන ප්‍රශ්න කතා කරන්න එපා කියනවා නෙමෙයි. ඒක බොහොම වටිනවා. මේ කියන්නේ ඕනම දහම් කාරණයක තියෙන්නේ විමසීමක් නේ මතු කරන්නේ. ඇයි අපිට දහමක වටිනාකමක් එන්නේ? බාහිරින් දහමක් ඇහෙන්නේ අපි මේ පැත්තේ යෝනිසෝමනසිකාර උත්පාදනය වෙන්නනේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය උත්පාදනය වෙන්න කුමන අදහසක් ගත්තත් වැරදක් නෑ. මේ වගේ ගැඹුරු ධර්ම පරයායක් එක්ක වුණත් අපේ ජීවිතයේ අත්දැකීමක් එක්ක වුණත් කුමන කාරණයකින් හෝ වේවා මේ පැත්තේ අනුගත වෙලා හිතීමක් තමයි ඉස්මතු වෙන්නට ඕන. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ඔය ප්‍රශ්නයට ලොකු විස්තර කිරීමක් ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් යොමු කරાવી ලැබෙන සතියකදී අහන එක ගොඩාක් වටිනවා. මොකද ඒ ඉස්මතු කිරීම ස්වාමීන් වහන්සේගේ පැත්තෙන්ම සිද්ධ වෙන එක තමයි වඩාත් හොඳ. කියන එකයි මගේ යෝජනාව. ඉතින් ගොඩක් වටිනවා ඇත්තටම අර අපිට දැනෙන තේරෙන තැන් වලින් හැඟෙන දැනෙන තැන් වලින් ජීවිතේ ජීවිත අත්දැකීම් තුලින් ඒ ජීවිත අත්දැකීම් තුලින් හිතන්න මේ කියන්නේ මොකක්ද කියලා ඒ මට්ටමින් යමු වෙන පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා කියලා. මොකද අර අපිට නොතේරෙන මානෙ කියන්නේ වචනත් එක්ක ඒ අපිට විශේෂ මට්ටමේ අර දහම් කාරණා ඉස්මතු කරලා කතා කරන මට්ටමට එහා විශේෂ මට්ටමට නොවන මට්ටමේ දේවල් වලට වඩා අපිට අපේ ජීවිතේ යෙදෙන සරල තැන් වලින් දැන් මේ කියන්නේ ජීවිතේ සරලයි කියන එක නෙවෙයි. හැබැයි අපේ සරල අත්දැකීම් කියන තැන් වලින් යමු වෙන පුළුවන් නම් මම හිතනවා මේ අපිට තියෙන මේ ධර්මයේ කියලා කියන්නේ මේ සංකීර්ණයි නෙවෙයි. අපිට අපි ගොඩාක් දුරට ධර්මය සංකීර්ණයි කියන තැනින් තමයි ගන්නෙ. ධර්මයේ ගැඹුරුයි. හැබැයි ජීවිත යොමු වෙන තියෙන තැන ජීවිතේ සංකීර්ණ තැනකින් යොමු වෙන්න ගියොත් අපිට ධර්මය හොයන එක ඊට පස්සේ ධර්මය විමසන එක මේකට අනුගත වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් මේ කියන්නේ හරි බරක් එක්ක එන්න පුළුවන්. මේ ධර්මයට යොමු වෙන ධර්මය දැන් නිවීම ගැන පැහැදිලි කරද්දී ඒතම් සංසං ඒතම් පනීතං කියලා කියනවනම් නිවීම මේ ශාන්තයි මේ ප්‍රණීතයි කියලා කියනවනම් අපි යොමු වෙන තැනින්ම අපි මේ හරි උගහට හරි දුෂ්කර බවක් නම් කුළු ගැන්වෙන්නේ එතන. ඒ අර කියන්නේ නිවානිකන් සුදේශිතන් කියලත් අපි හරි නෛර්යානිකන් නිවන තියමු සුදේශිතන් මනාව දේශනා කරන්න තියෙනවා. ප්‍රණීතයි කියලා ධර්මයනේ ශාන්තයි ප්‍රණීතයි නම් අපි අපේ ජීවිතයේදීත් අර මූලික යොමු වෙන තැනමුත් ධර්මය අහන තැනමුත් ඊට පස්සේ අපේ ජීවිත පැවැත්මනොත් අර ඒ යොමු වෙන තැන සංකීර්ණ වුනොත් අපිට ධර්මය මුලින්ම අර ජනවරෙත් කියන අර පුදපු ගමන් කාපියකා කියලා එළු පටන් ගන්න තැනින්ම යොමු වුනොත් ඒක හරි අමාරුයි. හැබැයි ධර්මයේ ගාම්භීර්ය දුද්දසයි දුරණ බෝධය අටක් අවචරයි සන්තයි පනිතයි ඒක අපේ ජීවත්වන මට්ටමින් ප්‍රශ්න නැගෙනවා නම් අන්න එතනදී අපිට ඒ අපි යොමු වෙන ජීවත්වන මට්ටමින් නමුත් ඒ ඔස්සේ හිතාගෙන යද්දී අපිට අර අධි සංකීර්ණත්වයෙන් මිදලා ජීවිතේ සරලත්වයෙන් නමුත් කල්‍යාණ මිත්‍රයාට යොමු වීමත් එක්ක ඒ ගැඹීරත්වයේ කුළු ගැන්වීම ඉස්මතු කිරීම කල්‍යාණ මිත්‍රයාගේ පැත්තෙන් යොමු වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ලාල් මහත්මිය අපි සංකීර්ණ තැනකින් යොමු වුණාට පස්සේ සමහරණාට අපි ඒ සංකීර්ණ ගැටලුව විසඳගන්න සරල උත්තර හොයාගෙන යෑමක් වුණොත් ඒකේ අපේ යොමුෙදී ඒක ගැටලුවක් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. අපේ රතනසාර සංඝහන්සේට සදහස් දක්වමු කියලා යෝජනා කරනවා. සිරුවන් සරණයි.
නමස්කාරයි. ප්‍රාණ හංස අපි රතන සාර ප්‍රාණ හංසට අපි යමු එමු එක්කමට හිතනවත් තව සුත්තක් මේ නිරවුල් කරගත්තොත් හොඳයි. වහන්සේ අර ලස්සන උපමා උපුත්ගත් අර ත්‍රිදි වල මොන තැවරිලා තියෙනකොට සෝදන කුඩු යදා ගන්නවා වගේ කියලා. ඉතින් අර දැන් මේකේ මූලික කරුණයි යමුනේ මේ ඡන්ද මූලික කියන එක කොහොමද මේ පංච උපාදාන දේ කියන කරුණ එතන ඒකයි. ඊළඟට පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි යම් ඡන්ද රාගයක් ඒකයි උපාදාන අන්දන්නේ නැහැ කොච්චර සුදුසුද කියලා. ඒ වුණාට මේක තව ටිකක් අපි කතා කරලා තිබුණත් අර කිව්වා වගේ අපි ලොකු සායන හත් වෙනවා. දැන් ඊළඟ සැරේ පැහැදිලි කරනකොට තව තව ඉතින් මොකද්ද මේ කියන්නේ කියලා ඒ පැත්තට යොමු වෙන්න උදව් වෙයි කියලා හිතෙනවා. මෙතන අර දැන් එකක් පංච උපාදානස්කන්ධය කියනකොට අර බාහිකී මම එක පැත්තක ඉන්නවා පංච උපාදානස්කන්ධය. තව එකක් ඒක දෙරිහි ආයු ඇලීමක්ද ඒ ඒක අපියට පුද්ගලයකට ලෝකයට ආයිති විදිහට හිතන පැත්තෙන් ඊට වඩා වෙනස් ගැඹුරු පැත්තක් මේ අපු කරන්න හදන්නේ කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ මේ දැන් අපි අර අහලා තියෙනවානේ දැන් උපාදානස්කන්ධය කියලා කිව්වට ඒක වචන ගොඩක් නෙමෙයි මේ සතිය බව නැත්නම් සක්කාය ගැන නේද මේ කතා කරන්නේ ස්වාමීන් වහන්සේ يعني නෑ එදිනෙදා කරුණකදී මොකදදී හරි ඒ ඔය සතිය බව කියන එක මේ කැමැත්ත එක්ක කියන පැත්තක්ද ස්වාමීන් වහන්සේ කරන්න හදන්නේ පෙරවන් සරණයි
පෙරවන් සරණයි සක්කාය කියලාම සූත්‍රයක් තියෙනවා මේ සක්කාය සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ සක්කායංච වෝභික්කවේ දේශිස්සාම මහණෙනි නුඹලාට සක්කායංච සකීයත්වයද දේශිස්සාමි දේශනා කරමි සක්කාය සමුදයංච සක්කාය නිරෝධංච සක්කාය නිරෝධ ගාමිනී පටිපදං තං සුනාත කියලා පැහැදිලි කරනවා. එතකොට දැන් මෙතෙන්දී ඇත්තටම මතු කරන්නේ සක්කායක්, සක්කාය සමුදයක්, සක්කාය නිරෝධයක්, සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත්නේ. එතකොට පටිපදං සක්කාය නිරෝධ ගාමිනී පටිපදං. එතකොට මේක ප්‍රතිපදාවක් තමයි පැහැදිලි කරන්නේ. එතකොට සක්කාය කියන කාරණය සතියත්තේ කියන දේ පැහැදිලි කරන්නේ නැත් මෙතන ඉතර වීමේ නුවණකුත් එකයි පැහැදිලි කරන්නේ. ඉතින් එතෙන්දී ඒ ප්‍රතිපදාව ආර්ය සත්‍යයත් එක්ක ආර්ය සත්‍යේ නුවණත් එක්ක තමයි පැහැදිලි කරන්නේ. එතෙන්දී කතමෝචි භික්ඛවේ සක්කාය මහණෙනි මොකද්ද සක්කාය කියලා කියන්නේ? පංචපාදානස්කන්ධා තිස්ස වචනිය. දැන් අරහපු ප්‍රශ්නෙත් එක ගත්තට පස්සේ අදහසක් ගත්තොත් පංචපාදානස්කන්ධාටි අස්ස වචනියක්. ඒ සක්කායට කියන නම වචනයක් තමයි පංචපාදානස්කන්ධය කියලා කියන්නේ සක්කායට කියන නම. කතමේ පංච මොකද්ද මේ පහ? තේයතේ දන් මෙන්න මේවා තමයි රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය විදිහට උපාදානස්කන්ධ පහ. අයන් මුචිත සක්කායමනි මේක තමයි සක්කාය කියලා එතනදි පැහැදිලි කරලා තියෙනවා. කතමෝච වික්කවේ සක්කාය සමුදය. මහණෙනි කුමක්ද මේ සක්කාය සමුදය? චකීයත්තේ හට ගැනීම කියන්නේ. යායන් සන්නා පෝනෝ භවිකා නන්දි රාග සංගතත් අත්තකත්තා විනන්දිනි තේයතේද කාමතන්නා භවතන්නා විභවතන්නා කියලා එතනදි මෙන්න මේක තමයි සක්කාය සමුදය කියන්නේ. ඒක තමයි සක්කාය නිරෝධය කියලා කියන්නේ. යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සංගෝ මුත්‍ති අනාලය. අයං චිත වික්කවේ සක්කාය නිරෝධෝ. කතමාච වික්කවේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මොකද්ද මේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව? අයමේ වරිය වට්ටංගිකෝ මග්ගෝ සයතිද. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට දක්වලා තියෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි වෙනව නේද මහත්මයා? මේ පංචපාදාන ඛණ්ඩය එහෙම නැත්නම් සක්කාය සෝතියත්තේ සම්බන්ධයෙන් කතා කරද්දී මෙතනදී ආර්ය සත්‍ය නුවණ මේ සක්කාය සූත්‍රයත් එක්ක පෙන්වා දීමක් තමයි සිද්ධ කරන්නේ. එහෙනම් මෙතනදී පංචපාදාන ස්කන්ධය කියලා කියන තැන එතන සක්කායත් එක්ක කතා කරන තැන කතා කරන්නේ නුවණක් එක්ක නැත්නම් ප්‍රතිපදාවක් එක්ක තමයි මෙතනදී කාරණා ටික පැහැදිලි කරලා දීම කරන්නේ. ඉතින් එතෙන්දී ඇත්තටම මේ අපිට පංචපාදානස්කන්ධයේ නෝනක් එක්කනම් කතා කරන්නේ. අපිට රූප උපාදානස්කන්ධයේ නෝනක් එක්කනේ කතා කරන්නේ. ඊට පස්සේ පහුගිය දාසක සංඝහන්සේ අපිට කජ්ජනීය සූත්‍රයත් කියලා දුන්නා. එතන රූප උපාදානස්කන්ධනේ රූපති කියන්නේ. එතන රූපති කියන එකත් අපි හිතනවා මේ අපිට ගෝචර මට්ටමින් දෙක කතා කරන්නේ ඒ සංසිද්ධියේ සිදුවීම් කතා කරන්නේ ඇත්තටම නෝනක් එක්ක. ඇත්තටම අපි යොමු වෙන තැනත් එක්ක සංඥාසේ පෙන්නලා දෙන්නේ අර රූපං නැත්නම් ස්වરૂපය කියන තැනින්. අන්නේ ස්වરૂපය ඔස්සේ ස්වરૂපය කියන කාරණේ නැත්නම් ප්‍රකට වීම, පිළිමිපු වීම, ඉද්දෙන් එද්දින ගතිය, එහෙම නැත්නම් ඇඳුම් කනවා කියන තැනින් අන්න එතනින් අපි ඉන්න මට්ටමින් විමසීමට යොමු වීමත් එක්ක ඒ විමසන ගතියට කල්යාණ මිත්‍රයාගේ උපකාරීත්වය ලැබෙනවා. අපි ස්වરૂපය නම් විමසන්නේ ඒ ස්වરૂපය ඔස්සේ විමසද්දී අපි කොටු වෙන කොටු වීම, අපේ රාමුගත වෙන රාමුගත වීම, අපි හිර වෙන හිර වීම, අපේ තහවුරු වෙන තහවුරු වීම, අපි දෙන නිර්වචන, අපි දෙන නිගමන, අපේ එක්කාසු කිරීම, අපේ හිතන සිතුමන්, අපේ නිශ්චිතයන්, මේ දේවල් වලට පහර පිට පහර දීලා අර ස්වરૂපයේ යොමු වීම, ඒ යොමු වීම යොමු වීම කියන්නේ ස්වરૂපයේ යොමු වෙන ගතියට හිර වෙන දෙන්නේ නැතුව ඒකට කුඩු වෙන්න පහර දීලා ඒ නිම්වලු බිඳහැරන ඈතර වීම, කුළු ගන්වීම සිද්ධ කරන්නේ කල්යාණ මිත්‍යාගේ උපකාරීත්වයත් එක්ක. අන්න එතනදී තමයි රූපති අර්ථ කියන්නේ රූපති යන සංසිද්ධියේ අර්ථය ඉස්මතු වෙන්නේ. එතකොට ඒ භාවිතයට නමක් දෙනවා පංචපාදාන ස්කන්ධය ඒ උදේවයි දකිනවා කියලා. එතකොට චන්දරාගය එක්ක කතා කරනකොට ඒ සිදුවීම කියන්නේ සිදුවීමක නුවණක් එක්ක කතා කරන තැන එක තමයි මෙතනදිත් මේ පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අර ඒ නිසා ගොඩාක් දුරට මහත්මයා අපේ අර අපිට අපේ මට්ටමින් මේ කියන තැනනේ මේ කතා සාමාන්‍යයෙන් අර උදේ කතා උදේ සහ උපමා සිහිපත් කරේ. දැන් උපාධියක් නැග වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයාට ලැබෙන එතෙන්දී ලැබෙන ඒ මට්ටමේ තැනට කලින් පුංචි ළමයි කරන්න ඕන ඉස්ලාම කුඩා වියේදී පෙර මුල් ළමා විය සංවර්ධනයත් එක්ක පාසල් ගිහිල්ලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදී වශයෙන් ඒකිනුත් විද්‍යාංශයෙන් ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙලා ඒකත් එක්ක ඒ එන මට්ටමක් එක්ක වගේනේ මෙතෙන්දිත් මේ පංචපාදානස්කන්ධයේ එක්ක එතෙන්දි චන්දරාගය එක්ක කතා කරන උපාදානේ. ඉතින් අර ඒ නිසා ඒක ඉහළ මට්ටමක් එක්ක තන අපි ඉන්න මට්ටමත් එක්ක ඇත්තටම කල්පනා කරන මේ ස්වરૂපය කියන්නේ මොකද්ද, මේ විලිනව කියන්නේ මොකද්ද, එහෙම නැත්නම් එනව කියන්නේ මොකද්ද, යනව කනව බොනව කියන්නේ මොකද්ද, මට දැන් මං ඉන්න තැනට මේ ඉස්සරහින් කඳු යායතුන මේ පේනව කියන්නේ මොකද්ද, මේ සුළඟ හමාගෙන ඇවිල්ලා ඇඟේ දැවතිනතුන මේ මොකද්ද, ඉරු එළියත් එක්ක දැනෙන උණුසුමක් දැනෙනවා දැන් මට පෞද්ගලිකව, ඒ කියන්නේ මොකද්ද, දැන් මං වාඩි වෙලා ඉන්නේ ඒ වාඩි වෙලා ඉඳි දැනෙන තද ගතිය හරි රිදෙන ගතිය හරි කායට දැනෙන පහසක් හරි අර ඒ මට්ටමින් යමු වෙන පුළුවන් නම් ඇත්තටම එහෙ ඒ ඔස්සේ හිතාගෙන යද්දි අර පුංචි කාලේ ඉඳලා මුල් කියන්නේ පෙර පාසලේ ඉඳලා ඇත්තටම අපිට ගුරුවරයෙක් ඉන්නවනේ. ඉතින් අපේ එතන ඉඳලා වර්ධනය වෙන්නේ මේ ඒ තැනත් එක්ක. ඉතින් අර ඒ තැනත් එක්කම ගුරුවරයාගේ ඇසුරේ ආශ්‍රය ඉඳගෙන පුංචි තැනේ ඉඳලා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් මෙතනදිත් අර මෙතන සූත්‍ර පරියායයක් මට හැඟෙන විදිහට මහත්මයා මේ විශ්වවිද්‍යාල මට්ටමත් එක්ක ඒ ලැබෙන දැනුමකුත් එක්ක ඒ කරන නිබන්ධනයක් එක්ක වගේ තැනක් එක්ක කියලා තමයි මට හැඟෙන්නේ. කෙසේ වතුදු මෙතනදි අදහසක් දමු මේ ශක්තිය සක්කාය ඥානං එක්ක සක්කාය සමුදය ඥාන, සක්කාය නිරෝධය ඥාන, සක්කාය නිරෝධ ගාමී පටිපදාය ඥාන නුවණක් එක්ක තමයි මෙතනදි කතා කරන්නේ. ඉතින් ඒ පරාසයට මේ දැන් අපි හිතමු උඩු ගුණේදී ලබා ගන්න ඕන අත්දැකීම අපි මේ මහ පොළවේ ඉඳගෙන ලබා ගන්න ගියොතින් මේ කතා කරන්න ගියොතින් ඒක සිතුවිල්ලක් එක්ක ඔස්සේ ගැනීම සාගරයක් ගැඹුරේ ලබන්න ඕන අත්දැකීම ගොඩ බිමක ඉඳගෙන කතා කරොතින් ඒක හුදු වචන ටික කතා කිරීමක් විතරයි. දැනුමක් හැටියට දැනුම කතා කරන එක වෙනයි. ඉතින් අර ස්වාමීන් වහන්සේ මම හිතන්නේ පෙරේද කරපු දේ පොහොගේ දවස්වල කරපු දේශනාවක් කරේ දන්ත ධාතුන් වහන්සේ අපේ මුවේ තියෙන දතක ඉඩස පිරවන්න එතනට මේ ආගමනය කිරීමක් නැත්නම් ආදේශ කිරීමක් වගේ දෙයක් වෙනවා. ඒ නිසා මෙතනදී අපි දැනුමක් හැටියට වචනයක් වාසා ඉගෙනගෙන තියාගන්න එක ඉගෙනුමක් දැනුමක් හැටියට ඒක දැනුමක් හැටියට කියලා අදහසක් තියාගන්න එක හොඳයි. මෙන්න මේ විදිහට මොකද්ද මේ පංචපාදාන කන්දේ කෙරෙහි තියෙන ඒක ඡන්ද රාගයට තමයි උපාදානය කියන්නේ කියලා වචනවල යෝකෝ වික්ඛු වික්ෂුව යම් යෝ යම් පංචපාදානස්කන්ධේසු පංචපාදානස්කන්ධයන් කෙරෙහි පංචපාදානස්කන්ධේ නෙමෙයි පංචපාදානස්කන්ධේ කෙරෙහි කියන තමයි දීලා තියෙන්නේ පංචපාදානස්කන්ධේ කෙරෙහි කියන තමයි දීලා තියෙන්නේ පංචපාදානස්කන්ධේ කෙරෙහි චන්දරාගෝ චන්දරාගයක් විදිහට තන් එය සත්‍යෙහි උපාදානන්ති උපාදානයයි කියන අපි අර දලදා සරණුවේ වැඩින්න දලදා හාමුදුරුවෝ වගේ පූජනීයයෙන් වන්දනීයයෙන් ගෞරව සම්මානයට ලක් කරමින් මේක දැනුමක් හැටියට ඒ දැනුම අපි ඉගෙන ගනිමු. ඒ දැනුම වුවද කල්යාණ මිත්‍රයාගෙන් තමයි අර්ථ විශ්ලේෂණයක් ගත යුත්තේ. ඉතින් මේ අර්ථ විශ්ලේෂණය ස්වාමීන් වහන්සේගෙන්ම ගන්න එක හොඳයි. යෝජනා කරන්න පුළුවන් දෛනික ජීවිතයේ වෙන කාරණාවන් එක්ක හිතන්න මතන්න යමු වෙන පුළුවන්. එහි තියෙන ප්‍රයෝජනවත් බව ගොඩාක් වැඩි. ඒ හිතන මතන ගතියත් එක්ක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන එක වටිනාකමත් එක්ක අපිට භාවිතයත් එක්ක ඒ අදහස ගන්න පුළුවන් කියන එකයි අදහස් කරේ. තිරුවන් සරණයි.
රත්නසාර ස්වාමීන් වහන්සේ එයා මට එකතු කරන්න තියෙන ස්වාමීන් වහන්සේ අවසරයි.
තෙරුවන් සරණයි. අපේ පැලින් ස්වාමීන් වහන්සේලාට අවසරයි. අපගේ කල්යාණ මිත්‍රෝත්තම නම කියන අවසරයි. අලව්‍ය අනුමදස්සි ස්වාමීන් දැන් වහන්සේට නමස්කාර කරනවා. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ අර උදේ සාකච්ඡාවෙත් කරුණු ගොඩාක් මතු කළා. ඇත්තම අපිට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට නිවරදිව ඉගෙන ගන්නට අවස්ථාව ලැබීම කියන කාරණය තියෙන වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්. මොකද මේ අද සමාජයේ වර්තමානයේ අපි ධර්මයේ කියලා අහන්නට ලැබෙන කාරණත් එක්ක ඒ සමාජීය කාරණා එක්ක දැනුවත් භාවය තියෙන ඕනම කෙනෙකුට ඒකන පැහැදිලි වෙනවා. මොකද අපි ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට අපි ඉගෙන ගත්තේ කෙනෙක්ගේ වැටහීමක අදහසක් නැත්තම් කෙනෙක්ගේ වැටහෙන ඥානයක් හැටියට තමයි. ඒ කියන්නේ තමන්ට තේරෙන තමන්ට අවබෝධ වෙන ඥානයක් හැටියට තමයි මේ ධර්මය ඉගෙන ගත්තේ. නැත්තම් අහන්න ලැබුණේ කියන්නේත් එහෙමයි. ඒ වගේම අපිට උගන්වන්නේ තමන්ගෙට පුළුවන් විදියක් නැත්තම් තමන්ට සාක්ෂාත් වෙන විදිහක් තමයි මේ ධර්මයෙන් උගන්වන්නේ කියන අදහස එක්කයි ධර්මයේ කියලා දෙන්නේ. ඔන්න ඔය විදිහට මෙහෙම කරන්න, මේ විදිහට මෙහෙම කරන්න, මෙහෙම කරනකොට ඔහොම වෙනවා. අන්න එන්නේ ආදි වශයෙන්. ඉතින් ඇත්තටම මේ අපගේ ගෞරවනීය අවසරයි අලව්‍ය අනෝමදස්සී ස්වාමින්දයන් වහන්සේගේ අසුරත් එක්ක අපිට මේ බුදුරජාණන් වහන්සේගේ පෙර නොසුවිරු ධර්මය ඒ අර්ථාන්විතව ඉගෙන ගන්නට ලැබීම ඉතාමත්ම දුර්ලභම කාරණයක් වෙන්නේ. මොකද එවැනි සමාජයක මේ විදිහට අහන්නට ලැබීම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ කෙනෙක්ගේ ඥානයක්, කෙනෙක්ගේ දැනුමක්, කෙනෙක්ගේ එක්ක කාරණයක් වෙන්න බැහැනේ. ඉතින් එහෙමනම් බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වෙන්න බැහැ. නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුර්ලභ කියන කාරණය වෙන්න බෑනේ. ඉතින් ඒකත් එක්ක අපිට මේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මය උගන්වන විදිහ ඥානයක් වෙන විදිහට නැත්නම් ඈතරවීමක් වෙන විදිහට පෙන්වන කාරණා ඇත්තටම ඉතාමත්ම සාවධානව ඒ වගේම උනන්දුවෙන් කැමැත්තෙන් අපි ඉගෙන ගන්න තරමට තමයි මේ කරුණු අපට ග්‍රහණය කරගන්නට පුළුවන් වෙන්නේ නිරවුල් වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මූලික මට්ටමේදී අපට යම් ව්‍යාකූල තත්ත්වයන් තියෙන්න පුළුවන් අපිට නොහුරු නිසා අපි එවැනි කාර්යයකට එවැනි එකක අත්දැකීමක් නැති නිසා අර සමාජීය කාරණාත් එක්ක ගත්තාම හැබැයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒක යොමු වෙලා කටයුතු කරනකොට අපිට ඒ ලොකු සායනාංශයේ පෙන්වන කාරණා එක්ක අපිට යම් නිරවුල් භාවයක් ඒ කියන කරුණෝ ව්‍යාකූලත්වයෙන් තොර වෙලා ඒවා තේරුම් අරගෙන කියන්නේ මොකද්ද කියන කාරණයත් එක්ක අපිට මේ ධර්මයේ ඉගෙන ගන්නට අය මෙවැනි වාතාවරණයක් ගොඩ නැගෙන්නේ නැහැ කියන එකයි මා අදහස් කරන්නේ. ඉතින් එන්නේ ඒකත් එක්ක සයින්නාසේ අපිට මේ ධර්මයේ කියා දීමත් එක්ක ඔබම කල්පනා කරලා බලන්නකෝ දැන් ඔය සත්‍ය සොයනවා කියන වැඩපිළිවෙලක් එවැනි ක්‍රමයක් මේ සමාජය තුළ මේ ධර්මයේ ඉගෙන ගැනීම මේ වකවානුව තුළ අපිට හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඊතර වෙන ඥානයක් කියන එකක් ඊතර වීමක් කියන එකක් සිද්ධ වෙන්නේ එහෙම ඉගැන්වීමක් වෙන්නේ නැහැ. ඊතර වීමක් කිව්වහම ඒක ඊතර වීමක් මිසක්කම් මේ කෙනෙක් ඊතර වීමක් කියන කතාවක් කෙන එකක් වෙන්න බෑනේ. එතකොට කෙනෙක් ඊතර වුණා නම් ඊතර වීම කියන එක ප්‍රායෝගික වෙලා නැහැනේ. එතකොට දැන් ධර්මයේ පහුරක් කියන කාරණයක් එක ගත්තාම දැන් අපිට වෙලා තියෙන්නේ අපේ සමාජීය කාරණා එක් හරි අපේ ස්වභාවය එක් හරි ගත්තාම ධර්මයේ පහුරක් කියන කාරණේ නෙවෙයි. ධර්මය අපිට තේරෙන දෙයක් ඇතියට සද්ධර්ම අදිමානයක්කටපත් වෙලා අන්න එහෙම කාරණයක් තමයි ධර්මයේ වෙලා තියෙන්නේ. පහුරක් කියන කාරණේ, ඊතර වීමක් කියන කාරණේ වෙලා නැහැ. ඉතින් මෙන්න මේ කරුණෝ මෙච්චර මේ විදිහට පෙන්නමින් අපිට මේ ධර්මයේ ඉගෙන ගන්නට නිසි විදිහට ඉගෙන ගන්නට අවස්ථාව ලැබීම තරම් කොච්චර දුර්ලභ අවස්ථාවක්ද කියන කාරණේ අපි නිරන්තරයෙන් සිහි කරගන්න එක ඉතාමත්ම හොඳයි කියලා හිතනවා. ඒක ලොකු උවමනාවක්, ලොකු ශ්‍රද්ධාවක්, ලොකු කැමැත්තක් ඇතුළතින් ඇවිල්ලා සායනාසේ එක්ක මේ කරුණු මේ ධර්මයේ ඉගෙන ගන්නට අපිට ලොකු උනන්දුවක් ඇතුළතින් ඇති වෙනවා. ඉතින් ඒ කාරණය සිහිපත් කරන්න තෝරන කියලා හිතුණා. ඉතින් අපේ ඥානමිල සායනාසේ අපේ රවි කොග්ගලගේ මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට ඒ කරුණුත් එක ගොඩක් හොඳ මේ පැහැදිලි කිරීමක් කරන්න තියදුනා. ඒක කතා කරොත් එහෙම මේ සොකීයත්වය නැත්නම් සොකීය බව, සක්කායි, ඒ වගේම පංච උපාදානස්කන්ධය, මෙන්න මේ කරුණුත් එක්ක අපේ කොග්ගලගේ මැතිතුමා මතක් කළා. ඇත්තටම මේ දැන් පංච උපාදානස්කන්ධය කියන එක අපේ සායනාසේ ඥානවල සායනාසේ මතු කළා. ඊතර වීමේ ඥානයක් එක කතා කරන එක. ඊතර වීමේ ඥානයක් එක්ක ඒ කියන්නේ ඒක යෙදීමේ වැඩපිළිවෙලේ කෘත්‍යයක් තමයි ඒ කාරණය. ඒක කෙනෙක්ගේ එකක් නෙවෙයි. අපිට මෙන්න මේක මෙන්න මේ කාරණය ගැන පැහැදිලි භාවය අඩුයි. ඒ කියන්නේ මේ ධර්මපරයායෙන් පෙන්නන ධර්මයකින් පෙන්නන කාරණා අපේ පෞද්ගලිකත්වයේ අපිට වැටහෙන කාරණා නොවන කාරණයක් බව. අපි අර අපි අපේ ස්වභාවයක අපි යන්නේ එහෙම තේරුම් ගන්න තමයි. නමුත් දැන් අපිට නිතර ඇහෙනවනේ ඒ කියන ඒකේ වැරද්ද. වැරද්ද ඇහෙනකොට අපි අවධානය යොමු කළ යුත්තේ මේ කියන්නේ මොකද්ද කියන කාරණයට. එතකොට ඒ දැන් සිදුවෙන වැඩපිළිවෙලක් හැටියට තමයි මේ ධර්මයේ කියන කාරණය දැන් අර මේ කජ්ජනී සූත්‍රයේදී එහෙම ගොඩාක් පෙන්වන්නට යෙදුනා සායනාසේ ඒ ওই පංච උපාදානස්කන්ධය කියන එක. මේ ඒක කෙනෙක් සිහි කරන එකක් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒක සිදුවීමක්, සිද්ධියක්. සිද්ධියක් මිසක්නම් කෙනෙක් හිතන එකක්වත් කෙනෙක් සිහි කරන එකක්වත් නෙවෙයි. ඉතින් කෙනෙක් මුල් වෙලා කරන්න තියෙන රූපය කියන කාරණේක. ඒ කියන්නේ රූපය කියන්නේ ස්වરૂපය කියන්නේ මොකද්ද කියලා, වේදනාව කියන්නේ විඳීම කියන්නේ මොකද්ද කියන එක හෙවීමක් තමයි කෙනෙක් මූලික වෙලා කරන්න තියෙන්නේ. ඒ හැරුණාම පංච උපාදානස්කන්ධය කියන එකක් සිහි කරන්න ඒක මොකද්ද කියලා එහෙම එකක් කෙනෙක්ට කරන්න බෑ. අර විදිහට රූපය මොකද්ද කියලා ඒ හොයන ඒ හිතන වැඩපිළිවෙල එක්ක ඒ හිතාගෙන යනකොට ඒ හිතාන යන කෙනා තුළ ඇතිවෙන්නා වූ ඥානයක් හැටියට තමයි අර පංචපාදානස්කන්ධේ සක්කාය කියන කාරණේ පෙන්වන්නේ. ඒක අපිට තේරුම් ගන්න බෑ. කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි පිටින් ඉඳන් පෙන්වන්නේ. මොකද අපි ඒක තේරුම් ගන්න යනකොට ඒක අපේ ආපහු සක්කායට ලැබීමක් වෙනවනේ. දැන් මේක තමයි පංචපාදානස්කන්ධේ. මේක තමයි සක්කායක යෙදීම කියලා අපි කියනවා කියන්නේ හොඳට කල්පනා කරලා බැලුවොත් අපි ඒක ආපහු අපේ මද්දකීමක් නේ. අපිට තේරිච්ච කාරණයක් නේ. අපේ අය සක්කායක යෙදීමක් වෙනවනේ. මේක සක්කාය නැත්නම් මේක පංචපාදානස්කන්ධේ කියලා අපි කරනවා කියන්නේ. කියන්නේ අපි හිතුවොත් ඒක. ඉතින් එතකොට ඒකයි සක්කාය නිරෝධ දහමක් නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට ඒ කරුණ ඒකයි කල්යාණ මිත්‍රයෙකුගේ උපකාරය. කල්‍යාණ මිත්‍රයෙකුගේ වටිනාකම කියන කාරණය දුර්ලභ වෙන්නේ ඒකත් එක්ක. මොකද අපිට ඒ කාරණේ කවදාවත් කරගන්න බෑ. ඒ කියන්නේ කරගන්න බෑ කියන්නේ කරන්නම බෑ. ඒ කියන්නේ ඒක තමා මූලික වීමක් වෙනවනේ හැම වෙලාවකම. තමා මූලික වීමක් වෙනව හැම වෙලාවෙක. එහෙම නැත්නම් තමා මූලික වෙන්නේ නැහැ කියලා හරි තමන් මූලික වෙනවා වෙන විදිහකින්, සියුම් විදිහට. ඉතින් අන්නේ කාරණා එක්ක මේ ඒ කරුණු වෙන වෙනම මේ කියන්නේ මොකද්ද කියන කාරණේ එක්කම අපි යොමු වීමයි වටින්නේ. ඉතින් එහෙම යොමු වෙලා දැන් අපිට උවමනා වන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ සැබෑම ධර්මය හරි හැටි ඉගෙන ගන්නට නම් අපිට එතකොට ඒ කාරණා ගත්තාම සමාජයේ තියෙන කාරණාත් ගත්තාම අපිට පැහැදිලි වෙන්නට ඕන. මේ මෙවැනි ධර්මයක් අපිට මේ ආකාරයෙන් අහන්නට ලැබුණේ කාරණයේ කොච්චර දුර්ලභද, මෙවැනි පැහැදිලි කිරීමක් මෙවැනි කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර කොච්චර දුර්ලභද කියන කාරණය එක්ක ගත්තාම එහෙම නැත්නම් ඉතින් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ඔන්න ඕක තමයි, ඔහොම ඔච්චරයි, ඔය විදිහට කරන්න ඕක කොහොමයි, ඔන්න ඥානය කියලා එහෙම නොවි සැබෑම අර්ථාන්විත වෙන විදිහට සක්කාය නිරෝධ වෙන විදිහට මේ කරුණු පෙන්වන එක එවැනි එකක් අහන්නට ලැබීම මෙන්න මේ කරුණුත් එක්ක ඇත්තට අපි හිතනවා නම් මේ අපි තව තවත් අපි ඇතුළෙන්ම අවංකවම ලොකු යොමු වීමක් එක්ක මේවා ඉගෙන ගන්නකොට ඔය කරුණු අපැහැදිලි තැන් තවත් සුපැහැදිලි වෙනවා. එහෙමයි ඒ පැහැදිලි වීම වෙන්නේ අපේ ස්වභාවය එක්ක. ඒ අර මුදු විනීවරණ කියන කාරණත් එක්ක ඒ කරුණු තවත් පැහැදිලි වෙනවා. ඉතින් ඒක ඉගෙන ගන්නට යන්න ඕන කියන කාරණය තමයි මේ අපේ ඥානවිද සයන්නාංශයේ කිව්ව කාරණාවල තමතරව දක්වන්නට තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සයන්නාංශවම පැහැදිලි. බාන්ති මතකලා දැන් මෙතන අපි සක්කාය කියලා දෙයක් දැනගන්න ඕන නැත්නම් චන්දරාගය කියලා කොහොමද චන්දය මුල් වෙන්නේ සක්කාය. එතන බාන්ති තව සත්තම් මතකලා මං හිතන්නේ ඕක දැනගන්නේ කවුද කියන ඒකම නෙමේ දාපහු සක්කාය වගේ ඔයගේ ගැටලු මතු වෙන්න පුළුවන් නේද සංඥා සරයි.
ඔව් ඇත්තටම ඒ කාරණේ එහෙම තමයි. දැන් අපිට විමසලා බලන්න පුළුවන් යම් කාරණයක් දැන් සායනාංශේ කියන කාරණේ මොකද්ද කියන අදහස අපිට තේරෙනවානේ. කියන සක්කාය කියන සක්කාය නිරෝධ කියලා කිව්වා කියන්නේ තමාගේ වැටහීමක් වෙන්න බැහැනේ. එතකොට අපි මූලික මට්ටමින් ගත්තොත් එමේ ඒ කියන්නේ නිකන් වචනාර්ථයත් එක්ක අපිට තේරෙන කාරණේ ගත්තොත් එම තමාට තේරිච්ච කාරණයක් වෙන්න බැහැ ධර්මයේ කියන එක. ඔන්නෝග ඔය සරල විදිහට ගත්තොත් එම එතකොට යම් ධර්ම පරයායක කාරණයක් කෙනෙක් විමසනවා නම් එයාට මෙන්න මේ කාරණේ දැන් තමන් අවංකයිනේ සත්‍යවාදීනේ. එතකොට එයායි විමසන ගතිය එක එයාට ඇතුළතින් එනවනම් මෙන්න මේකට තමයි මෙන්න පංචඋපාදානස්කන්ධය කියලා කියන්නේ. මේකට තමයි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ. මේකට තමයි අනිත්‍ය කියලා දුක්ඛ කියලා අනාත්ම කියලා කියන්නේ කියලා එයා අවංකනේ. අවංකනම් එයාටම පැහැදිලි වෙන්න ඕන මම මේ කරන්නේ මොකද්ද? මේ කරන්නේ මම අර හිතපු වැඩපිළිවෙල එක්ක මටම ආව කාරණයක් ආපහු මම läගගෙන ආපහු මෙම කාරණය මේකයි කියලා කියන එකක් නෙමෙයි කියන්නේ කියන එක තමන්ටම අර සත්‍යවාදීව තමන්ම ඒ ගැන විමසා බලන්නට ඕන. මොකද දැන් මොනම කුමන ආකාරයකට ගත්තත් අපි මොනම වැටහීමක් එනවා කියන්නේම ඒක තමන්ගේම අත්දැකීමක් නේ. ඒක තමන්ට තේරිච්ච කාරණයක් නේ. තමන්ට තේරුනේ තමා කියන කාරණේ එකනේ. ඒකේ තමන්ටනේ තේරුනේ. ඒක එහෙනම් ඥානයක් වෙන්න බෑ. ඊතර දැන් ඊතර වීමක් කියන එකක් නම් ධර්මයෙන් පෙන්නන්නේ ඊතර වීම සිද්ධ වුණොත්, ඊතර වීම සිද්ධ වුණොත් කොහොමද කෙනෙක් අල්ලලා කෙනෙක්ගේ අත්දැකීමක් හැටියට කතා කරන්නේ කියන ප්‍රශ්නේ අපිට මූලික වශයෙන් මේ මූලික අර්ථයත් එක බලනකොට පේනවනේ. ඊතර වීම කියන ඊතර වීමක් නම් ධර්මපරයයන් සිද්ධවන්නේ. එතකොට ඒ ඊතරවීම සිදු වෙනකොට ඒක කෙනෙක්ගේ අදහසක්, කෙනෙක්ගේ දැනුමක්, කෙනෙක්ගේ ඥානයක් වෙන්නේ කොහොමද කියන එක අපිට මූලිකව ගත්තොත් තේරෙනවනේ. ඉතින් ඒක අපට තියෙන්නේ අපේ පැත්තෙන් අර හිතන වැඩපිළිවෙල කරගෙන යන එක. ඒ කියන්නේ අපේ සායනාසේ මතු කළා වගේ අහනවා, පෙනෙනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා, ඒ කාරණා. එහෙම නැත්නම් විඳිනවා, දැනෙනවා, දැනගන්නවා, ඔන්න ඔය ආදී කාරණා. ස්වરૂපය කියන්නේ මොකද්ද? ඔන්න ඔය ආදී කාරණා තමන්ගේ ජීවිතයේ අවංකව ප්‍රායෝගිකත්වයෙන් යෙදෙන කාරණේ. ඒ කියන්නේ යෙදීම, මේ මොහොතේ අත්දැකීම, මේ මොහොතේ යෙදීම තමයි අපිට තේරෙන කාරණේක. වෙන මොකුත් දේවල් අරගෙන ඒක නැති කරගන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ජීවිතේ යෙදෙනවා. දැන් යම් කාරණයක් එක්ක ඔන්න ඇහිීමක්, ඔන්න පෙනීමක් කියන කාරණය අර පිරිසිදුව ඒ යෙදීමටම යොමු විය යුතුයි. එහෙම නැතුව අර අදහස් වලින් නැත්තම් වෙනම හිතීමකින් නොයා, මොකද ඒ ලොකු සායනාසේ ඔය හිතන විදිය කරුණු ගොඩාක් පෙන්නලා තියෙනවා. ඒ හරි ප්‍රායෝගිකත්වයටම යන්න ඕන. ප්‍රායෝගිකත්වයට නොවි නොගොස් නිකන් අපි විතර්ක වලින් ඉන්න ඉඳගෙන ඒ හිවීම, ඒ හිතන වැඩපිළිවෙල කරන්න බෑ. ඒක පිරිසිදු නැහැ. අර ප්‍රායෝගිකත්වයේ යෙදීමටම අවංකවම යොමු වෙන්න ඕන. යොමු වෙලා ඒ ප්‍රායෝගිකත්වය ඒ තමන්ට තේරෙන කාරණේනේ. අන්නේ කාරණේක මොකද්ද? ඇහෙනවා කියන්නේ මොකද්ද? පෙනෙනවා කියන්නේ මොකද්ද? එන්නේ විදියට අපි හිතන් යනවා. කියන්නේ එතන නතර වීමක් නැහැ. ඒ කියන්නේ දැන් මොකද්ද කියන එකකට උත්තරයක් කොහොමද? එහෙනම් ඉතින් දෙන්න වෙන්නේ උත්තරේ තමයි ඇහෙන කෙනා හරි ඇහෙන දේ හරිනේ ওই වගේ එකක් නේ, ආයන විදියක් හරි නැත්නම් අර විදියට මේ මොකක් හරි එහෙම එකක් නේ සංකල්පයකින්නේ දෙන්න වෙන්නේ. එතකොට ඒකේ තියෙන වැරද්ද භාවයක අපිට හිතීමේ වැඩපිළිවෙලක් දිගටම කරා යන්න තියෙන්නේ. ඉතුරු වෙන්නේ හිතීමක් හොයන්න වැඩපිළිවෙලක්. ඇයි දැන් නොසොයා ඉන්නත් බෑනේ? මොකද එහෙම කාරණයක් ජීවිතේ එක්ක සිද්ධ වෙනවනේ. දැන් ඇහෙනවා කියන කාරණයක් ගත්තොත් එහෙම අපේ ජීවත් වීම කියන කාරණේක එහෙම කාරණයක් එක්ක අපි ඉන්නවා. හැබැයි එහෙම හිතියට අපි විමසලා බලනකොට ඇහෙනවා කියන එකක් අපිට මේ මොකද්ද කියන එක ඒක විග්‍රහ කරන්න බෑ. ඉතින් ඔන්න ඔය සත්‍යවාදී කාරණයක් එක්ක අපි හිතයි යනකොට මෙවැනි කාරණයක් පෙන්වලා දුන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන කාරණයක් එක්ක කොච්චර වැහිච්ච කාරණයක්ද, අහුවෙච්ච නැති කාරණයක්ද, කවදාවත් නොතේරෙන කාරණයක්ද මේ කියලා දුන්නේ කියන කාරණයක් එක්ක කල්යාණ මිත්‍රයන් වහන්සේට අනුගත වීමක්, ඒ වගේම අතනන භාවයක් එක්ක අදහසක් ඇති වෙන්නේ. ඒක අපිට තවදුරටත් ඒ කරුණු විමසාගෙන හිතාගෙන ඒවා පැහැදිලි කරගෙන යන්න පුළුවන්. ඉතින් එන්නේ ඒක තමයි මහත්මයා මතක් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
එරුවන් සරණයි සයන්ස් බොහොම පිං. ඔව්, අදහස් ඉදිරිපත් කරන්න ගැටලු තියෙනවා නම් අපි අහපු ප්‍රශ්නේ අනුව සාකච්ඡා කරගෙන ගියේ. තාත හරි යන තව වෙනසක් තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න. එරුවන් සරණයි.
එරුවන් සරණයි. මේ ප්‍රශ්න අහනකම් කාලයේ වටිනාකමත් එක්ක මතු කරන්න කියලා හිතුනේ. මේ ඇත්තටම මේ අපි මේකෙදි මේ දැන් මේ ධර්මයේ ඉගෙන ගැනීමේ තියෙන විදිහක් තියෙනවනේ. දැන් අපිට මේ ධර්මයේ ඉගෙන ගන්න ඕන විදිහක් දැන් ඔන්න පැහැදිලි අපිට. ඒ කියන්නේ අපිට අර සාමාන්‍ය ලෝකයේ විෂයානුබද්ධ කාරණා ඉගෙන ගන්නවා වගේ එකක් ඉගෙන ක්‍රමයක් නෙවෙයි මේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය ඉගෙන ගැනීම තුල තියෙන්නේ. ඔන්න ඔය කාරණයක් තියෙනවනේ. දැන් සාමාන්‍ය ලෝකයේ අපේ ස්වභාවයක අපි පුරුදු විදිහයක නම් අපිට පහසුයි ඒ කාරණය. දැන් දුර්ලභ නම් ධර්මය, බුදුහාමුදුරෝ දුර්ලභ නම් කල්යාණ මිත්‍යා දුර්ලභ නම් ඒකත් එක්ක ගත්තාම ඒ ඉගෙන ගන්න විදිහක් තියෙනවනේ. ඉතින් අපිට මෙන්න මේ ඉගෙන ගැනීමේ විදිහ ටිකක් දිරවන්නේ නැති ස්වභාවයක්. මේකට අක්කමැති ස්වභාවයක්. ඉතින් එතකොට වෙන්නේ ඉතින් ධර්මය ඉවත් වීම නැත්නම් ධර්මයේ තරණක් අවදාවත් නොලැබීම කියන කාරණා තමයි සිද්ධවන්නේ. එතකොට මේ ධර්මයේ ඉගෙන ගත යුතු විදිහ අපි දැන් හැමෝටම යම් අදහසක් ඇතිනේ. එතකොට එන්නේ කාරණය ගැන තමයි මෙතන අපි සරලව කතා කරොත් එහෙම මේ ඒක අපි හඳුනා ගන්නට ඕන මේ ඉගෙන ගන්න විදිහ. මේ දුර්ලභ වූ ධර්මයේ ඉගෙන ගන්නා වූ විදිහ අපි ඒ ගැන යම් අදහසක් තියා ගන්න ඕන. මේක කොහොමද මේ ක්‍රමයේ දැන් සාමාන්‍ය ලෝකයේ විදිහක් නෙවෙයි. අපිට සාමාන්‍ය කරුණක් තේරුම් ගන්න ආකාරය නෙවෙයි. සාමාන්‍ය ආකාරයේ අපිට මුලින්ම අපිට පුළුවන් යම් කාරණයක් කල්යාණ මිත්‍යයන් වහන්සේ කියන කාරණයක් එක්ක ඒ අදහසත් එක්ක ඒ වචන ටිකත් එක්ක යම් කාරණයක් තේරුම් ගන්න. ඒ පද පිළිවෙල, ඒ සූත්‍රය එන්නේ කාරණා ටික. එතකොට දැන් ඒක එක්ක අපිට අර හිතන්න කියලා වැඩ පිළිවෙලක් පෙන්වනවානේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතේ හිතන්න කියන කරුණු වගේක්. සත්‍යවාදීව මොකද සත්‍යවාදී පිරිසකට සත්‍යවාදීව හිතිය ඒ චින්තනයකින් යුක්ත පිරිසකටනේ බුදුහාමුදුරන්ගේ ධර්මය අවශ්‍ය වෙන්නේ. ඉතින් අන්න ඒ කාරණේට ඒ සත්‍ය හොයන වැඩ පිළිවෙලක් අපේ ජීවිතෙන් අපි අවංකවම ඒක පටන් ගන්න ඕනේ. ඒක ලොකු සායනාසේ කොච්චර ගොඩක් කියලා තියෙනවනේ. එතකොට ඒ හිතන විදිහ අපි ඒ අඛණ්ඩව ඒක කරන් යනවා. ඒක මොකද ඒ සත්‍යවාදීව ජීවිතේ මොකද අපි ජීවත් වීම කියන කාරණය සිද්ධ වෙනවා නම් ඒ සත්‍යවාදීව යෙදෙන කාරණේ ඒක හැමම සිද්ධ වෙනවනේ. එතකොට ඒ හිතීම අපිට ඒ විදිහටම දිගටම කරන් යන්න වෙනවා. එතකොට දැන් ධර්මපරයායක සූත්‍රයක පෙන්වන කාරණය අපි ඒක ඉගෙන ගත යුත්තේ වෙනම විදිහකට. ඒක මේ මෙන්න මේකයි මේක මේකයි කියලා ඉගෙන ගන්න බැහැ. ඒ කියන්නේ එහෙමයි. මොකද අර දැන් මේ ධර්මයේ ස්වභාවයනේ සක්කාය නිරෝධ කියන එක. දැන් සක්කාය නිරෝධ කියන එක ඒ වගේම ඊතර වීම කියන එක. එතකොට දැන් ඒක තමන්ට මෙහෙමයි කියලා ගන්න යන්න පුළුවන් විදිහක් නැහැ. එහෙම යනවා කියන්නේ ආපහු ඉතින් ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයේ අහලකටවත් නැති වෙනවා. ඉතින් ඔන්නෝක ඔන්නෝයි දෙපැත්ත ඔන්නෝයි විදිහ ඔය ක්‍රමය අපිට ටිකක් අවධානයකට යොමු කරගන්න පුළුවන් නම් අපිට තවදුරටත් නිරවුල්ව සහ කැමැත්තකින් මේ ධර්මයේ ඉගෙන ගන්නට පුළුවන් මේ දුර්ලභ අවස්ථාව තුළ. මොකද අපිට මෙවැනි අවස්ථාවක් ආපහු ලැබෙයිද කියන කාරණය කාටවත් මෙහෙමයි ස්ථිරව කියන්න බැහැනේ. වැඩිම අවකාශයේ තියෙන එහෙම නොවෙන්න. දැන් මේ සමාජෙත් මේ විදිහට මෙහෙම දුර්ලභ නම් මෙහෙම අහන්න තියෙන අපහසුාවක් නම් මෙහෙම තේරුම් ගන්න තියෙන අපහසුාවක් නම් මේ තියෙන්නේ මේ විදිහට මේ ජීවිතය තුළ අපිට එතකොට ආය කවදාවත් මෙවැනි කාරණයකට මෙවැනි අවස්ථාවක් ලැබෙයිද කියන අවිනිශ්චිත භාවයමනේ තියෙන්නේ. ඒක මේ මට හිතුණා ඒ කාරණේ තේරුම් ගන්න යමක් අපි දැන් හිතන්න පටන් ගන්නකොට යම් යම් කාරණා එක්ක අපේ සිදුවෙන දේ තමයි මේ ඒක කඩා කප්පල් කරගන්න. ඒ කියන්නේ අපි දැන් හිතනවනේ දැන් ලොකු සායනාංශ සරලව මූලිකව අපිට හිතන්න කාරණා පෙන්නවා. ඒ ඔන්න හිතනවා. දැන් අපි ශ්‍රාවකයන් හැටියට අහලා ඔන්න හිතනවා අපි. හිතලා ඔන්න මොකක් හරි ඒ කියන්නේ හිතපු විදිහක මොකක් හරි ප්‍රශ්නයක් ලොකු සායනාංශයෙන් අහනවා. ඇහුවට පස්සේ ඔන්න මොකද සායනාංශයේ කාර්යභාරය කල්යාණ මිත්‍රයෙකුගේ කාර්යභාරයනේ තවත් ලැබ ගැනීමකට ගිහිල්ලා සතුටු වෙලා ඉන්න කාරණයක් දෙන්න නෙවෙයිනේ. එතකොට ඒ ලැබ ගැනීමට දුර වෙන විදිහට ලැබ ගැනීම කැඩෙන විදිහට උත්තරයක් දෙන්නේ සායනාංශේ. එහෙම උත්තරයක් දෙනකොට ඔන්න අපිට ඒක විශේෂ දිරවන්නේ නැති වෙනවා. මේ ඔන්න මොකද්ද එහෙනම් කරන්නේ, මේ දැන් මේ විදිහට කරා මොකද්ද කරන්නේ කියලා අර හිතන විදිහ හිතන මට්ටම ආපහු නැති කරගන්නවා. එහෙම නෙවෙයි. දැන් අර යමක් හිතුවනම් ඒ හිතපු පදනමේ ඉඳන් අර ප්‍රශ්නේ අහන්නේ. එතකොට එයාගේ යම් හිතීමේ මට්ටමක් ඇවිල්ලා. එතකොට එහෙනම් දැන් ඒ හිතන පදනම නැති කරගන්න නැතුව ඒ හිතන පදනමේම ඇහුවේ ප්‍රශ්නේ. ආපහු ඒ හිතීමමයි ආයෙ දිගටම කරා යන්න තියෙනවා. වෙන විදිහක් නෙවෙයි. ඒ යෙදෙන කාරණාව එක්ක හිතන විදිහම තමයි ආයෙ කරන්න තියෙන්නේ. එහෙම නැතුව වෙන විදිහකින් කරන්න එකක් නැහැ. අපි අපේ වෙන්නේ අර ඒකට läග ගැනීමට පහරක් වෙන විදිහේ කල්යාණ මිත්‍රයාගේ ඒ කාරණය කල්යාණ මිත්‍රත්වයේ අපිට මුදා හරිනකොට මේ අපි ඒක මේ අපිට ප්‍රශ්නයක් වෙනවා අන්තිමට. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. මොකද ඒක පෙන්වන්න ඒ විදිහට පෙන්වන්න කෙනෙක් ලැබීම කියන කාරණය නේ දුර්ලභම කාරණේ. නැත්තම් ඕන කෙනෙකුට ඕක කොහොම කරන්න ඔය විදිහට කරන්න හරි ඔන්න ඕක තමයි ඔන්න නිවන. ඔන්න අනිත්‍ය කියලා කියන එක නේ ඉතින් සාමාන්‍ය ස්වභාවය. ඉතින් එහෙම නොවි අර දුර්ලභ ඇසුර කියන කාරණේක ඒ සායනාස පෙන්වන්නේ මේ කාරණේ. එතකොට අපි අර අයන්නේ ඉඳලා හිතන මට්ටමක් පටන් ගත්තනම් ඒ හිතන මට්ටම ආයෙ නැති කරගන්න ඒක ආපහු හිතන. අර හැබැයි අර කිව්ව කාරණේ ගැන අවධානයට ගන්න. මොකද්ද මේ කිව්වේ කිව්වේ කියන. ඒ කිව්ව කාරණේ ගැන අවධානයට අරගෙන අර හිතීමම අඛණ්ඩව කරනවා. ඔන්න එතකොට ඒ හිතීම යාවන් අඛණ්ඩව කරනකොට එන්න ආයෙත් තව ටිකක් දුරට එයාගේ හිතීම මට්ටම වැඩි දියුණු වෙනවා. එන්න එතකොට යාටම වැටහෙනව නිරවුල් වෙනවා. ආ මේ කිව්වේ මේක නේද? මේ මෙතන මේ අඩුපාඩුව ගැන නේද මේ ලොකු සායනාස කිව්වේ කියලා ඔන්න ආයෙත් ඒ හිතීම දිගටම අරයි යනවා. එහෙම නැතුව අර ඒකට läග ගන්න එකකට එතන වැරද්දට කාරණේ පෙන්නකොට ආය මුලට යන්නේ නැහැ. නැත්නම් ආය වෙන කොහොම හරි මොකක් හරි කරන්න ඕන කියන එකක් හිතන්නේ. අර හිතීමම තමයි අකණ්ඩවරයි යන. ඔන්න ඔය විදිහට අර යෙදෙන කාරණේක එකම කාරණයක් හරි. ඒ කියන්නේ එකම මේ හිතන විදිහ එකම දැන් හිතන විදිහ ක්‍රම ගොඩාක් කියලා තියෙනවනේ මම කවුද කියලා නැත්නම් යෙදෙන කාරණා එක්ක ඒ විදිහට ඒ එක කාරණයක් හරි ඒ හිතීම අකණ්ඩවම දිගටම කරන් ගියොත් දිගටම අරයි යනවනම් උත්සාහයෙන් ඒකර ලොකු උත්සාහයක් ඕන ලොකු කැපවීමක් ඕන. ඒ හිතීම දිගටම කරා යනවා නම් අන්න එයාගේ හිතීම මට්ටම හිතීම කියන එක ප්‍රඥාව කියන එක නුවණ කියන එක දියුණු වෙනවා. ඒක එයා දන්නෙත් නැහැ. එයාට අවශ්‍යතාවයකුත් නැහැ ඒක. මොකද එයාට තියෙන හිතීමනේ. අන්න ඔන්න ඒ කාරණා ඔය ඔය පදනම ඔය විදිහ තමයි මේ මට හිතෙන ආකාරයට මේ ධර්මයේ ඉගෙන ගැනීමේදී කළ යුත්තේ කියන එක ගැන අදහස් දක්වන්න හිතුනේ මේ කාලේ තියෙන වෙලාවේ එක. ඉතින් ඒ විදිහයි මහත්මයා මේ අමතරව මතක් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සානංශ. ඇත්තට අප්‍රමාණ පින් සානංශ මේ පැහැදිලි කිරීම නම් ඉතා වටිනවා සානංශ. ස්වාමීන් වහන්සේලාට මගේ ගෞරව නමස්කාරය වගේම තෙරුවන් සරණයි සර්. ඇත්තටම මේ සාමනාස දැන් අපි සාමනාස යම් දේශනාවක් කරනවා. ඉතින් ඒක වර්ග කරන්න බෑ නිසා දැන් බද්දේකරත් සූත්‍රය දේශනා කරනවා. ඒක පර්යාය නිදානේ එහෙම සාමනාස ඇත්තට මේක මේ සුන්දර හුදකලාව කියන අර මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ඒ ස්වභාවය ගත කරන ස්වභාවය වගේ කියලා හිතනවා. එතකොට කජ්ජනේ සූත්‍රයේ ශේඛවගේ දැක්ම සාමනාස ඒ අහනකොට සාමනාස දේශනාවක් අහනකොට සාමාන්‍යයෙන් දැන් අපි ඒකේ දිසානස් යම් නිගමනට වහිනවා ඒක වෙන්න පුළුවන් අහනවා ප්‍රශ්න මතුවෙනවා සානස මේ වගේ දම්සභා මණ්ඩපයක එක ඉදිරිපත් කළා අපි ඒක වැරදි කෝණයක්ද දකුණ කෝණයක්ද මේක වැරද්දිද මේක නිගමන වල වැරද්දද කියන එක කල්යාණ මිත්‍රයන් වහන්සේට යොමු කරන එක හරිම වටිනා සානස එතකොට අපි නිවැරදි වෙන්න පුළුවන් නිසා ඒක නැත්තම් ඒක ඉපාවීමක් අපිට වෙන්නේ නැහැ සනසේ වගේම මේ ඇත්තටම කල්යාණ මිත්‍රත්වයේ අතින් ස්වාමීන් වහන්සේ අපිට කුසාමීන් වහන්සේගේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ වචනයෙන්වත් සනස. සනස දැන් එතකොට සනස දැන් අපි යෙදිච්ච ජීවිතයේ යෙදෙන කාරණානුව අපි දැන් හිතන්න යමු වෙනවනේ සනස. එතකොට යම් අපි දැන් පෙරදාට වඩා යම් කිසි මේ දකින කෝ මේ කොහේ වෙනසක් ඇති වෙන ඇත්තට සානස මේ සති සම්පජන්න බවමනාව දැන් අර්ධය වගේ හික්මෙනකොට යම්කිසි අපේම කොහේ අපි දකින වෙනදාට වඩා දකින විදිහ වෙනසක් වෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මොන්ද සුප්තක් මේ දැනකොට දැන් අපි සිහිය එතකොට නුවණ වීරිය මේකට යොදවන සානස අපි ලෝකෙ මට්ටමින් හරි පියදවනවා. එතකොට සානස මේ සිහිය යෙදෙත්තේ යෙදෙන සිද්ධියට නෙවෙයි හැදුණු කෝණයට. දැන් අපි මං කියන්නේ මේ මේ මහා පරිමේ කියන්නේ ඒ විදිහට මේ කෝණයක් සකස් වෙනවා කියලා කියනවා නෙවෙයි සානස අපේ යම් කිසි වෙනසක් මං කියන්නේ ඒ දකින ආකාරය. එතකොට සානස මේ හැදිච්ච කෝණයක යෙදෙන ලෝකය ගැන බලන නෙවෙයි නෙවෙන්නෝනේ සානස මේක යෙදෙන සිද්ධිය යම් ඇති බවක් තියෙනවා. ඇත්තට මේ යෙදෙන සිද්ධියක් තියෙනවා අපිට. එතකොට ඒ සිහිය පවත්වන්න උනාලේ සති සම්පජන්නේ අනුව ස්වාමීන් වහන්සේ මේ ආධ්‍යාත්මික පැත්තට මේ පැත්තට. එතකොට සානන්සේ මේ හැදිච්ච කෝණයට සිහිය පැවැත්වීමෙන් ලෝකයේ දිහා බැලීම කරන්නේ ලෝකයේ දිහා හැදුණු කෝණයෙන් බලනවා නෙවෙයි. එතකොට ලෝකයේ දිහා හැදුණු කෝණයෙන් බලපුවහම සානන්ස බාහිරට යොමු වෙනවා. එතකොට අනර නිමිති කියන ප්‍රශ්න මට මගේ උදේ ප්‍රශ්නත් එක්ක සානන්ස මට ඉතල අර නිමිති පිටිබඳ ප්‍රශ්නයක් එන්නේ යන්නේ ඒක නේද සානන්ස කියලා මේ මට ඒ වෙලාවට හැදුන මේ අදහසක් ආව සානන්ස. එතකොට යෙදිච්ච ලෝකය හැදිච්ච කෝණයෙන් බලන එකට ලොකු සිහක් කෝණේ බාහිරයට නෙවෙයි. අන්න ඒක සානන්ස මේ පුළුවන් සානන්ස ඒකට මට මේ යම් පැහැදිලි කිරීමක් කරන්න සානන්ස. තෙරුවන් සරණයි.
අපේ ඥානවින්ද සානන්සෙත් අදහස් දක්වාවේ මුලින්ම මේ කාරණය ගැන මේ ලොකු අදහසක් කියන්න තරම් ස්වභාවයක් නැහැ. ලොකු සානන්සීනුත් ඒ කාරණය තවදුරටත් ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න වෙයි. මට තේරෙන ආකාරයෙන් මතක් කළොත් ඒ ගැන මේ දැන් අපි යෙදීමනේ හැම වෙලාවකම බලන්නේ අපේ ජීවිතයේ යෙදීම කියන කාරණේ. එතකොට ඒ යෙදීම කියන කාරණේක අපි හිතනකොට හිතීම මට්ටමක් හැදෙනවනේ. හිතීම මට්ටමක් හැදෙනවා. අර ප්‍රාථමිකව ලාමකව හිතිය කෙනාට වඩා අයන් ඉඳලා පටන් ගත්තාම යම් දුරක් යනකොට එයාගේ හිතීම මට්ටම ගොඩ නැගෙනවා. එතකොට ඒ හිතීම මට්ටමත් එක්ක යම් යම් අදහස් එනවා. කමන්නේ. ඒ අදහස් එන එක කමන්නේ. ඔන්න මෙහෙමයි මොකක් හරි අදහසක් එනවනේ. මොකද අර හිතීම මට්ටම ගොඩ නැගෙනවා. එයාගේ හිතීම හැදෙනවා. හිතීම හැදෙනකොට ඒ හිතීමත් එක්කම අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන කාරණා මොකද අවධානයට ගන්න වෙනවනේ. මොකද ඒකනේ යෑම තියෙන්නේ. ඒකනේ මේක ගමන යන්නේ. ආරම්භයත් එහෙමනේ උනේ. එතකොට ආරම්භයේ සේ වුණා නම් මදට යනකොට ටිකක් යනකොට ඒක වෙනස් වෙන්න බෑනේ. එතකොට කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන ධර්මය කියන්නේ ඒ දේශනාවන් අපි ඒ කියන හිතන්න ඕන විදි ඒව ගැන අධ්‍යයනයෙන් තමයි අර හිතීම කරා යන්නේ. එතකොට ඒ හිතීම කියන කාරණා එක අපේ ලැබ ගැනීම සිද්ධ වෙනවා. මොකද දැන් අපි අර සලු මට්ටමින් අර මූලිකවම ගොරෝසු මට්ටමින් ඉන්න කාරණේ ලැබ ගන්නවා කියන කාරණය අපිට පැහැදිලි මදි. ඒ කියන්නේ මේ ලැබ ගන්නවා කියන එක මොකද්ද කියන එකවත් අපිට එහෙම නිච්චයක් නැහැ අර ප්‍රාථමික මට්ටම තුල. මේ හැබැයි දැන් අර හිතීමත් එක්ක අර විදියට පටන් අරගෙන හිතීම කරයි යනකොට ඔන්න දැන් එයාට ඒ හිතීමේ මට්ටමත් එක්ක එයාට වැටෙන කාරණා එක්ක එනවා. ඒ කියන්නේ එයාට තේරෙන මෙන්න මේක මෙහෙම නෙවෙන්නේ, මෙන්න මේක මෙහෙමයි, මෙන්න මෙහෙම වෙනකොට මෙහෙම ඉක්ම වෙනවනේ කියලා එයාට එනවා ඒ කාරණා. අයි අර හිතීමේ ගතියත් එක්ක. හැබැයි ඒ කාරණා හොඳයි. ඒ කියන්නේ සාධනීය ලක්ෂණ අර නිකම්ම හිත නොහිතා ඉන්න කෙනෙකුට වඩා මොකද ලොකු සායනසෙත් ඒ කාරණේ කියලා තියෙනවා. නිකම්ම අර සූත්‍ර කාරණා මේ සද්ධර්ම අභිමාලයෙන් අරගෙන ඉන්නවට වඩා අර හිතන කෙනා වටිනවා කියලා ඒක කියලා තියෙනවා වරින් වර නොයෙකුත් අවස්ථාවන් වල. එතකොට අර හිතාගෙන යන වැඩපිළිවෙලෙක එයා හිතීම නතර වෙලා නැහැ. හිතීම ක්‍රමක්‍රමයෙන් කරයි යනවා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කියන කාරණාත් අවධානයට සැලකිල්ලට ගෙන එහෙම යනකොට ඔන්න තමන්ට මේ කියන කාරණය තවත් තීව්‍ර අදහස් වෙනවා. ආ දැන් මෙතන එහෙනම් මේ විදියට මට දැන් මේක මට තේරිච්ච කාරණයක් නේ, මේක මට වැටහිච්ච කාරණයක් නේ කියලා අන්න තීව්‍රව අර කිව්ව කාරණය අර ගොරෝසු මට්ටමින් ඉක්මවලා ගියාට පස්සේ අන්න එතකොට එතන වැරද්ද. එතකොට එහෙනම් එතන වැරද්ද ගැන සැලකිල්ලට යොමු කරගෙන එහෙනම් මේක වැරදීනේ, මේක මේ කියන එක නෙවෙයිනේ, මේකට පටහැනිනේ කියලා ආපහු ඒ හිතීමම කරයි යනවා දිගටම. ඒ හිතීම දිගටම කරයි යනකොට ඒ ක්‍රමක්‍රමයෙන් ඒක දිගටම කරයි යනවා. ඒක කරා යනකොට මේ සායනාසේ කියන කාරණය කියන්නේ මොකද්ද කියන අදහස ඒ හිතීමේ පදනමට Tamanට වැටහෙනවා. ඒ හිතීමේ පදනමට Tamanට වැටහෙනවා. ඒ එතකොට අන්න එතකොට මේ තවත් තවත් නිර්වුල් වෙනවා මේ කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඒ විදිහට ගියාම දැන් සූත්‍ර පරියායයක් ගත්තොත් අපි නිකන් කිය උදාහරණයකට ගත්තොත් දැන් පංච උපාදානස්කන්ධේ නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ධර්ම පරියායයන් ගත්තොත් අපිට දැන් අර හිතීමේ පදනමත් එක්ක වැටහෙනවා මේ පංච උපාදානස්කන්ධය තමයි මේක. නැත්නම් පංච උපාදානස්කන්ධයේ සමුදය නැත්නම් පංච උපාදානස්කන්ධේ නිරෝධය තමයි මේක කියලා අපි අර හැබැයි නම් අපි කැමති නෑ ඒක කියන්න. ඒකයි වැඩි. අපි කැමති නෑ මොකද දැන් අර කල්යාණ මිත්‍රයන් වහන්සේ කියනවනේ මේ Tamanට වැටෙන ඥානයක් එන්න බෑ. Tamanට තේරෙන්න බෑ කියලා අපි අර මේ ඒක දැන් නිතරම ඇහෙනවනේ සාකච්ඡාවල එනවා ලොකු සායනාන්තේ කියනවා ඒක කිව්වහම ඒකට පහර වදින විදිහට කල්යාණ මිත්‍රත්වය සායනාන්තේ අපිට දෙනවා ඒ කල්යාණ මිත්‍රයාගේ කාර්ය කරනවා. එතකොට අපි හැබැයි අන්න ඒකත් එක්ක අපි කියන්න කැමති නෑ මේ අපිට වෙලා තියෙන්නේ ඒක. හැබැයි අපි කියන්න කැමති නෑ මේ තමන්ගේ අදහසකට ආව කාරණයක් තමන්ට වැටහිච්ච කාරණයක් කියන එක ඒක ඒකේ වැරද්ද අපි දකින්න කැමති නෑ. ඔන්න ඕක සියුම් විදිහට තියෙන්න පුළුවන්. සියුම් විදිහට තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ඉතින් ඒත් ආපහු අර මේ කණුවක් අල්ලගත්තත් එකයි 90ක් අල්ලගත්තත් එකයි කියලා උපමාවක් කියලා තිබ්බේ. අන්න ඒ වගේ. එතකොට අපි ඒක ඉතින් අපිට අවශ්‍ය මේ පිරිසිදුව ධර්මයේ ඉගෙන ගන්න කියන කාරණයට යනවා නම් ඔන්න අපිට පැහැදිලි එතන දුර්වලතාවය දිනවට අවංකව ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මොකද අවංකව ප්‍රශ්න කල්යාණ මිත්‍රයාට හිතපු විදිහක් ඉදිරිපත් නොකරනවා නම් කොහොමද කල්යාණ මිත්‍රයා ඒ ලැබ ගැනීමට හේතු වෙලා තියෙන දේ සුද්ධ කරන්නේ? ඒක විදිහක් නැහැ. මොකද අද දැන් හයිස් මේ සාගරික මහත්මිය මතු කළ කාරණයක් එක්ක ඒ ප්‍රශ්නය ඒ විදිහට ඉදිරිපත් කරනකොට ලොකු සායනාසිතේ අවසාන භාගයේ සාකච්ඡාවේදී කිව්වා ඒක තමයි සක්කාය නිරෝධ වැඩපිළිවෙල ප්‍රතිපදාව කියන කාරණේ වෙන්නේ ඒ විදිහටයි කියලා. එහෙම නැතුව අර නිකම්ම හිතාගෙන ඉන්න එකක් නෙමෙයි කියලා. ඉතින් එතකොට දැන් ඔන්න ඔය විදිහේ ක්‍රමයක් තමයි මේක අපි ඉගෙන ගන්නට ඕනේ. මේ කාරණේ අපි සරෙන් සරේට අවධානයට ලක් කර ගන්නට ඕන. මේ අපේ හිතන විදිහ කවදාවත් අර ආයන් ඉඳලා පටන් ගන්න විදිහ අර සාමාන්‍ය ප්‍රාථමික කෙනෙක් හැටියට තේරෙන මට්ටමේ හිතන්න පටන් ගත්ත විදිහ කොයිම වෙලාවකවත් ඒක නතර කරගන්නේ නැහැ. නතර කරගන්න හොඳ නැහැ. ඉතින් නතර කරගත්තොත් අපිට මුකුත් මේ කියන කාරණයකට යන්න බැහැනේ. ඉතින් අන්න ඒකත් එක්ක මේ තමයි ඒ ගැන මතක් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි.
අපි
ඥානවිද සයන්තස්සේ මතක් කරයි.
මම හිතන සායන අතින් මතක් කරපු කාරණා ප්‍රමාණවත් කියලා. ඇත්තටම මේ අපේ වාහනය ගරාජ් එක දාලා තිබුණට කවදාවත් ගමනක් යන්න බෑනේ. අපිට පොඩි සතුටක් තියෙන පුළුවන් වාහනයක් තියෙනවා. ඒ වාහනයෙන් ගමන් යන්න පුළුවන්. වාහනේ ගමන් ගත්තට පස්සේ පහසුයි කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ඒ නවතා තියෙනවා වාහනය තිබුණට ඒක පාවිච්චි කරන තෙක් ඒක ප්‍රයෝජනේ ගන්න බැහැනේ. ඒක වාහනයක් තිබූ පමණින් ගමන යන්න පුළුවන් කමක් නැහැ. මාර්ගය හරියට දැන ගන්නත් ඕන. පාර දන්නේ නැතුව යන්නත් බැහැනේ. හරි, වාහනයකුත් තියෙනවා පාරක් දන්නවා. හැබැයි වාහනේ තිබුණ පමණින් පාර දැනගත්ත පමණින් ගමන යන්න පැදවීමක් කරන්න ඕනනේ. හොඳයි, වාහනයක් තියෙනවා පාරක් දන්නවා. හැබැයි පැදවීම කරන්න මම දන්නේ නැත්නම් මම කළ යුත්තේ මොකද්ද? පැදවීම ඉගෙන ගැනීම. ඉතින් ඒ පැදවීම ඉගෙන ගැනීමේදී මම තනියෙන් පදවන්න ගියොතින් වාහනයත් මගේ ජීවිතයත් අනතුරට ලක් කරගන්න පුළුවන්, ආපදා වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඉගෙන ගනිද්දී ගුරුවරයා ළඟ ඉන්න ඕනේ. ගුරුවරයා වාහනේ පදිද්දී තමයි හතර වෙලා තියෙද්දී ගුරුවරයා කියලා දෙන්නේ නැහනේ. වාහනේ පදිද්දී තමයි මේක මෙන්න මෙහෙමයි, මේවා මේ විදිහට මෙහෙමයි මෙහෙමයි වර්ධින වර්ධන තැන් සමහරකට වර්ධින්න පුළුවන්. සමහරට හැපෙන්නත් පුළුවන්. ඉතින් ඒ තැන්වලදී පද වද්දි තමයි මේ පැදවීමට අදාළ කාරණා ටික කියලා දෙන්නේ. ඉතින් මේ වගේ තමයි චරසති සම්පජන්‍ය වුණත් සංඥාන්සේ නිතර ඉස්මතු කරලා සිහිපත් කරන්නේ. අපේ රතනසාර සංඥාන්සේ දැනුම් ඉස්මතු කරේ අපි ප්‍රායෝගික භාවිතයේදී තමයි ඇත්තටම කියන්නේ රියදුරුකම පුරුදු කරන ඒ ගුරුවරයා ඒ අදාළ සිසුවාට කියලා දෙන්නා මේ ප්‍රායෝගික භාවිතයේදී තමයි හරි හෝ වැරදි හෝ වේවා ඒ දේවල් කුළු ගන්නන්නේ. ඒ නිසා ඇදිච්ච කෝණයකින් ඇදිච්ච කරුණ දිහා දැකීම කියන කාරණේ හරියට දක්ෂ පැදවීමේ හැකියාවෙන් වාහනයක් පදවන්නා මෙන් ඒ කටයුතු පැදවීමේ හැකියාවට අනුරූපව පැදවීම තීරණය. හැබැයි ඒ හැමදේ දැන් ඕන තරම් අපි හිතමු අගනගරයේ කොළඹ අධිවේගී මාර්ගවල ඕන තරම් මිනිස්සු හප්ප ගන්න නැතුව කොච්චර සංකීර්ණ වුණත් ජනකීර්ණ වුණත් අධික කියන්නේ විදියට වාහන තිබ්බත් හප්ප ගන්න නැතුව ඒ ලස්සනට ගමන යනවනේ නේද? ඒ පුරුදු පුහුණු වීමත් එක්ක. හැබැයි තනියෙන් පුරුදු පුහුණුනේ නෑ මූලික වශයෙන් කියලා දෙන්න කවුරු හරි හිටියා. ඒ ඉතින් අර ඒ නිසා ඉතින් අර හැදිච්ච කෝණේ හැදිච්ච කාරණේ දිහා දැකීම කියන කාරණේට යොමු වෙනව ගුරු ඇසුරත් එක්ක ඒ මඟ පෙන්වීමත් එක්ක ප්‍රායෝගික භාවිතයෙන් එක්ක අර සංඥාවේ මතක් කරා වගේ හැමදේම එකම මට්ටම ඉන්නේ නැහනේ. දවසින් අපි අර කියන්නේ හානිය හොඳ නැහැ කියලා කියවනේ. අර තිතිය ඒ ඉන්න මට්ටමම තිතියක් අගය කරන්නේ නැහැ කියලා කියවනේ. ඊට පස්සේ වෘදියක් නේ අගය කරන්නේ. තෙන් ඒ වෘදිය පිණිස අපි අපේ මට්ටමෙන් කළ යුතු දේවල් කර යුතුයි. මඟ පෙන්වීම යටතේ කියන අදහස ගන්නමු. තෙරුවන් සරණයි.
සන්නේ සහනංස මේ ඇත්තටම සහනංස මේ ප්‍රඥාවට ආහාරයේ ප්‍රශ්න කිරීම කියලා සහනංස මට මේ මුලදී පුජදා හමේ සහනසත් එක්ක කතා කරන සහනස හරි ඒක පැහැදිලි කරලා දුන්න එක මට ආවදා තමතකෙන්නේ. එදා ඉඳලම සහනස මට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්තම සහනස ඒක හරිද වැරදිද කියන නිගමනයට යන්නේ ඒක සහනංසලට යොමු කරලා ඒක අහගන්න එක තමයි මේ කරන්නේ. සාන සමහට දෙක වැරදි වුණත් හරි වුණත් සානස ඒකට ඊට පස්සේ සාමනාංශල කල්යන්නේ මිත්‍රන් වශයෙන් යොමු කරන මේක හරි හෝ වැරදි නිගමනට බහින්නේ පැටලම් ඒක සානස හරිම වැදගත් නැත්නම් මේ ධර්ම සාකච්ඡාවට මේ නේද වහගෙන ඉඳපුවාම තවත් සාකච්ඡාවක් තවත් දේශනාවක් විතරක් වෙනවා සානස
ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න මොකද සාමනාංශලට කාල වේලාව වැදගත්
සාම වටිනා සාමනාංශ මේ මගට පැහැදිලි කිරීම ගැන සමනස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම මේක ගොඩක් වටිනවා. ඒ කියන්නේ තමන්ට තියෙන දේ අපි කියන්නේ අපිත් අර ගොඩක් දුරට දැන් සාමින් වහන්සේගේ අභිමුවට ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් විදිහකට කතා කරන සාකච්ඡා ආශ්‍රයෙන් මම හිතා ගන්නවා හරි. මගේ ප්‍රශ්නේම තමයි මේ අහන්නේ කියලා. කියලා එහෙම හිතන වෙලාවලුත් තියෙනවා. හැබැයි මේ ඒ මට මේ විච අත්දැකීමක් මම මේ කියන්නේ මොන දැන් අපි හිතමු සාමින් වහන්සේත් එක්ක තව කවුරු හරි සාමින් වහන්සේ නමක්ෝ කවුරු හෝ ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවට මට පෞද්ගලිකව හැඟිලා තියෙනවා ආනේ මේ මගේ ප්‍රශ්නෙමනේ මේ කතා කරලා තියෙන්නේ කියලා මේ අදහසකට එනවා. හැබැයි ඊට පස්සේ මම ඒ ප්‍රශ්නෙම ස්වාමීන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ අර උත්තරේ නෙමෙයි මට දීලා තියෙන්නේ. ඊට වඩා වෙනස් එකක්. ඉතින් අර ඒ නිසා මේ අම්ම කියපු කාරණේ හරි වටිනවා. සමහර විට අහගෙන ඉන්නවා හරිනේ මමත් වෙනුවෙන් මේ ප්‍රශ්න ටික මේ අහන්නේ කියලා මේ හිතෙනවා. ඒක හරි වටිනවා. ඒ කියන්නේ ඒක මේ තමන්ගේ පැත්තට එන්නේ නැහැ කියන එකම නෙමෙයි. හැබැයි අපේ ඒ අහන කෙනාගේ කෝණය සහ මේ මගේ කෝණය කියන්නේ මේ දෙකක් නේ. අපි හිතමු හඳ ගැන පැහැදිලි කරනවා නම් හඳ ගැන වෙන පරිශ්‍රණය කරපු විද්‍යාඥයෙක්ට සහ හඳ කියන්නේ ඊට පස්සේ විද්‍යාව විෂය ධාරාවන් හදාරපු කෙනෙක් සහ ඊට පස්සේ මොකද ඉගෙන ගන්න දරුවෙක්ට පුංචි පන්තියකදී හඳගෙන හෝ එහෙම නැත්නම් ගමක වෙල්ෙලියක ඉඳගෙන හඳ දිහා බලාගෙන ඉන්න කෙනා හෝ හඳගෙන කවි ලියන කෙනා අතර හඳගෙනම තමයි ඉස්තර කරන්නේ. හැබැයි ඒ කෙනාට ඇතුළට යන ප්‍රමාණ වෙනස් නේ. ඉතින් අර ඒ නිසා මේ අම්මා ඒ ප්‍රිෆර් කරපු තැන හරියම වටිනවා. නැත්නම් අපි හිතමු දැන් බාවරි කියන ගුරුවරයාගේ අලි ප්‍රාඥ හිතීමේ විමසීමේ හැකියාව තියෙන ශිෂ්‍යෝ පිරිසක් මේ යන්නේ. ඉතින් තිස්ස මෙත්තෙයියට පැහැදිලි කරපු සූත්‍රය පළවෙනි සූත්‍රයනේ පාරායන වගේ. එහෙමනම් අනිත් අයටත් ඒවා මේ උපකාර වෙන්න ඕන. ඒ අය හැදුන වැඩුණේ එකට ගුරුවරේ බාවරි ගුරුවරයා ගාව. ඊට පස්සේ ඉගෙන ගත්තේ ඒ අය ළඟ. ඊට පස්සේ මොනවාද ආකින්චඤ්ඤායතන කියන මට්ටමේ හිටියා. නමුදු එයාලට යොමු වෙන තියෙන කෝණ වෙනයි. එහෙනම් අර ඉස්සෙමෙත්තේටම කියපු ප්‍රශ්නයම අනිත් අයටත් මේ අනිත් මානවකයන්ටත් උපකාර වෙන්න ඕන නේද? දැන් බුදුරජාණන් වහන්සේ දැන් පස්වග මහණුන් වහන්සේට උනත් වෙන වෙනම නේ ආමන්ත්‍රණය පොදුවේ ආමන්ත්‍රණය කරා. එයාලා තියෙන අර දෙනමක් පිට පාට වැඩම කරලා නේ ඉතුරු පිටට ධර්ම දේශනා කරා ඒ විදිහට. ඒ නිසා ඒ කෙනාගේ කෝණය වෙනස්. ඉතින් ඇහෙන්න එකම කාරණා වෙන්න පුළුවන් මේ අපි මේ උදාහරණයක් වශයෙන් කිව්වොත් විශාල සුන්දර දියල්ලක් ගලාගෙන හැදෙනවා. ඒ හැබැයි වාජනීය තරමට තමයි පිරෙන්නේ නේ. දැන් සමහර වෙලාවට වාජන සමහර වාජන කුඩයි, සමහර වාජන මධ්‍යම ප්‍රමාණයි, සමහර වාජන විශාලයි. සමහර වෙලාවට සමහර වාජනවල මූව විත يعني කට කොටස මේ පොඩි ඇතුළ විශාලයි. සමහර වෙලාවදී මේ මූව විත පළල් ඇතුළ අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර බඳුන් සිදුරු යටින් සිදුරු වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර බඳුන් වල අඩි මේ මඩ තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගලාගෙන හැලෙන්නේ එකම දිය ධාරාවක්. අපි හිතමු දියල්ලක් කියලා. හැබැයි පිරෙන්නේ ඒ බඳුනට අදාළ විදියටනේ. ඉතින් අර ඒ වගේ සාමින්වහන්සේගෙන් කියන්නේ මේ ධර්ම සාකච්ඡාවරදී අදහස වමාරු කරගනිද්දී කතා බහ කරද්දී ඉතින් ඒකෙන් ලැබෙන ආලෝකය, ඒකෙන් ලැබෙන පන්නරය ඉතින් බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ එකම නිවනක්නේ. මේ නිවන් ගොඩක් නැහැනේ. නමුත් බලන්න දැන් අපි පෙළ දහම ගත්ත උනත් සූත්‍ර විනය දේශනාවල කොච්චර සූත්‍ර තියෙනවදනේ? විශාල ප්‍රමාණයක් සූත්‍ර තියෙනවා. ඇයි ඒ එච්චර සූත්‍ර? ඒ කිනා ඉන්න ගෝචරත්වය, ඒ කිනා ඉන්න මානසික මට්ටම, ඒ අයගේ වෘද්ධිය, ඒ අයගේ හැකියාව, ඒ මත තමයි ඒ ඉන්න තැනින් ඔබෙහි ඒ ඉන්න තැනින් උඩට ගැනීමක් මේ කරලා තියෙන්නේ. ඒ අය අම්මා කතා කරන තැන හරි වටිනවා. මොකද ඉන්න තැනින් අපි වෘද්ධියක් කරා යයිදී ආය අපසට ආයතනේ ඉන්න තැනින් ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණයට නම් තම අර දැන් භාග්‍යතුන් වහන්සේට ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය නැහැනේ. සමායන විතරනේ තියෙන්නේ. මේ ඒ අරින්න අනුරුද්ධ රහතන් වහන්සේ මහරහතන් වහන්සේට යම්පොම් මොනකටනේ. නමුත් මේ අපිට වර්තමානයේ ලැබපු ඒ දුර්ලභ කල්යාණ මිත්‍ර සම්ප්‍රාප්තියත් එක බැලුවට පස්සේ සාකච්ඡාවම විතරයි අපි ඉන්න සහ පිරිසඳර ඇසුරත් එක්ක ලැබෙන ඒකත් එක තමයි අපි ඉන්න මානයන්, අපි ඉන්න මතිමතාන්තර, අපි ඉන්න කෝණය, අපි ඉන්න මට්ටම කොහොමද කියලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ. වෛද්‍යවරයෙක් තව කෙනෙකුට උනට දෙන බෙහෙත් ටික ආමටත් උන තමයි තියෙන්නේ කියලා ඒ ටික බිව්වොත් ඒක ගැලපෙනව අඩුයිනේ. අන්න ඒ වගේ. හොඳයි, තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ, ස්වාමී මහත්මයා, මේ විසන්දි වෙලා වගේ තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනින් ඉදිරිපත් කරන්න. නැත්නම් අපිට ස්වාමීන් වහන්සේලාට මේ දාලේ තියෙන නිසා අපි ඉවර කරමු. එහෙමනම් ස්වාමීන් වහන්සේ
තව මේ මතක් කිරීමක් කරන්න හිතුණා. මේ
අපේ ඥානමිල සායනන්සේ කිවර උපමාවත් එක්ක අර වාහනයක් තියෙන කතාව ඒ කාරණාවත් එක්ක ඇත්තටම මට හිතුණා මේ දැන් අපිට වාහනයක් තිබුණොත් එහෙම අපිට එලවන්න බෑ ඒක ඇත්ත. නමුත් යන මාර්ගයක් දන්නෙත් නෑ ඒකත් ඇත්ත. හැබැයි වාහනයක් Tamanටම කියලා තියෙනවා නම් එතන තියෙනවනේ යම් තෘප්තිමත් භාවයක්, ඒ කියන්නේ යම් සෑහීමකටපත් වීමක්, යම් අස්තසිල්ලක් තියෙනවනේ වාහනයක් තියෙනවා ඕන වෙලාවක. ඉතින් කියන්නේ ඕන වෙලාවක ගමන යන්න පුළුවන්. ගමනේ කොහෙද යන්නේ, මාර්ගය මොකද්ද කියන එක දන්නේ නැති එක වෙනම එකක්. වාහන පදවන විදිය කියන එක දන්නේ නැති එක වෙනම එකක්. හැබැයි වාහනයක් තියෙනවා කියන ඒ අත්දැකීමට ගියාට පස්සේ එයාට යම් අස්තසිල්ලක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් අපිට ඉන්නවා මේ විදියට දුර්ලභව ධර්මයක් කියලා දෙන්නට කෙනෙක් ඉන්නවා කියන කාරණය ගත්තාම අපිට බයක් වෙන්න දෙයක් නැහැ. මේ සැක සංකාවක් ඇති කරගන්නට අවශ්‍ය නැහැ. මොකද ඒ කාරණයක් එක්ක ඒක මතක් කරන්න හිතුණා. තෙරුවන් සරණයි.
හොඳයි, එහෙනම් අපි අද කටයුතු මෙතනින් සමාර කරමු. විශේෂයෙන්ම අපේ ගුරුදේව උත්තමයන් වහන්සේටත් ඒ වගේම සංඝයා වහන්සේට නිතර උපස්ථාන කාදී කටයුතු කරන ළඟින් වැඩ ඉන්න සම්බුද්ධ වහන්සේටත් ඒ වගේම අද සාකච්ඡාවට සම්බන්ධ වන රතන සංඝයා වහන්සේටත් ඒ වගේම මගේ සහෝදර සියලුම සංඝයා වහන්සේලාටත් ඒ වගේම මිහිඳු වහන්සේලාටත් පින්වන්ත දායක දායිකා සියලු දෙනාටම මේ පින්බලෙන් යහපතක් වේවා. මේ උත්සුක වීම ජීවිතයයි ධාම මෙත යොමු කරන්න දුලබ දහම සේවනය කිරීම පිණිසම හේතු උපකාර වේවා. සියලු දෙවියොත් මේ ගේඥාතයොත් පෙත් අනුමෝදන්ව සූපත් වේවා. මදිනාටම යක්ත වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණනි.
සත්සදු අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස, අපේ තේ ස්වාමීන් වහන්සේලා, කුරුණෑගල රත්නසාර ස්වාමීන් වහන්සේ, තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් මේ කරන ලද ධර්ම දාන මේ කුසලයට ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාභෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ස්වාමීන් වහන්සේලාගේ පින්වත් දෙමව්පියන්ටත්, මළගිය ඥාතීන්ටත්, ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස. ඒ වගේම මේ ධර්ම සාකච්ඡාවට සහභාගි වෙන සියලුම දෙනාටම උතුම් ධර්මාභෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සර්වන් සර්ණයි.